Hold on, sad. දෙදහස් විසිතුන වසරේ නවවෙනි මාසේ අද තුන්වෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අපි කල්පනා කරනවා භාවනා වැඩසටහනකින් කායික සුවපත් භාවයත් මානසික සුවපත් භාවයත් දෙකම රැකෙන්න ඕන කියලා. මක්නිසාද මේ මනසේ පාලනයට කායික සුවපත් භාවයත් ඉතාම වැදගත්, මානසික සුවපත් භාවයත් ඉතාම වැදගත් කාරණයක්. ඉතින් පින්නතුනි, ඒ සඳහා ඒ භාවනා ශේස්ත්‍රයේ තුලම බුදුරජාණන් වහන්සේ දීපු මඟ පෙන්වීම් තියෙනවා. ඒ වගේම යෝග භාවනා ශේස්ත්‍රවල මඟ පෙන්වීම් තියෙනවා. ඒ කුමක්වත් තමන්ගේ ජීවිතයට යහපත සඳහා එක් කර ගැනීමෙන් ඒකේ සිද්ධ වෙන්නේ අභිවෘද්ධියක්මයි, සාර්ථකත්වයක්මයි. එබැවින් අපේ පින්නතුන් මේ දෙආකාරයේ පිළිබඳවම සැලකිලිමත් වෙන්න කියන කාරණය අපි මතක් කරනවා. තමගේ කායික සුවපත් භාවය වෙනුවෙන් වැඩ කරන්න, මානසික සුවපත් භාවය වෙනුවෙන් වැඩ කරා. බුදුරජාණන් වහන්සේ බොහෝ වෙලාවට ලබා දීලා තියෙන වත් පිළිවෙත් කරන්න, මිදුල් අමදින්න, සක්මන් මළු හදන්න, විහාරස්ථානයේ නොයෙකුත් කුඩා මහත් කටයුතු යම් වේද, ඒ හැම දෙයකටම කටයුතු කරනකොට ඒක ව්‍යායාමයක් බවට පත් වෙලා ශරීර සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඒ වගේම සක්මන, ඇවිදීම, සක්මන් භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ කියලා දුන්න වැඩපිළිවෙල. ඉතින් යෝග භාවනාවල් වල ගොඩාක් තියෙන හොඳ, විශේෂයෙන් ටිබෙටියන් ස්වාමීන් වහන්සේලා ළඟ, මහායාන ස්වාමීන් වහන්සේ ළඟ, ෂෝලින් ස්වාමීන් වහන්සේලා ළඟ ඒ ටෙම්පල්ස් වල තියෙනවා හොඳ ක්‍රම තියෙනවා. පින්නතුනේ හරි සරල, ඒ වගේම ශරීර සෞඛ්‍යයට පුදුම ජවයක් ඇති කරන. ඒකට හේතුව ඒත් ඒක යොදාගත්තේ ඇයි පින්නතුනේ, චීනය, ඒ වගේම ටිබෙටේ වගේ රටවල් අධික සීතලයි. එතකොට ඒ සීතල රටවල් වල අනිවාර්යෙන් ශරීර සෞඛ්‍ය වෙනුවෙන් යමක් සිද්ධ කරන්නම ඕන, නැත්නම් ශරීර සෞඛ්‍යය පිරිහෙනවා. ව්‍යායාම අත්‍යවශ්‍යයි. අපිට රස්නේ රටක් ඉඳ එච්චර දැනෙන්නේ නැති වුණාට සීතල රටක අත්‍යවශ්‍යයි ව්‍යායාම කටයුතු. එහෙමයි. ඉතින් එයින් එකක් දෙකක් අපි කරලා බලමු කියලා මම අදහස් කරනවා. දැන් ව්‍යායාම කරවන්න ඉලැස්ති කරන්නේ මම බොහොම සරල ක්‍රමවේදයක් කියලා දෙන්නයි හදන්නේ. මේ කම්මැලි කම නැති වෙන්න, මේ අවදිය සිද්ධ කරන්න මුලින්ම තමන්ගේ අත්ල අරගෙන මේ හැම ඇඟිලි පුරුකක්ම තමන්ට පුළුවන් මහපුට ඇඟිල්ලෙන් මේ පහළ ඉඳලා උඩට මෙහෙම තෙරපන්න. කවුරුත් කරන්න බලන්න, මේ උඩට මේ මහ මුල ඉඳලා උඩට තෙරපනවා ඇඟිලි 10ම මහපුට ඇඟිල්ලෙන් උඩට මෙහෙම උඩ තෙරපනවා. බලන්න ඔබේ කම්මැලිකම එහෙම ගිහිල්ලා මොලේ ශෛල අවදි වෙලා, ඇස් පෙනීම හොඳ වෙලා, කන් ඇහිම හොඳ වෙලා, මේ හැම තැනම අපි දන්නවා මේ අත්වල මේ අදාළ නිල තියෙනවා කියලා දන්නවා නේ. හරි, මේ ආකාරයෙන් තුන් වාරයක් විතර මෙහෙම යනකොට ඔබටම තේරෙයි යම් අවදියක් ඔබ තුල සිද්ධ වෙනවා කියලා. ව්‍යායාමේ සරලයි නේද? ව්‍යායාමේ කිව්වට බරපතල නැහනේ. බලන්න මේක මොලේ ක්‍රියාකාරීත්වය අවදි කරන්න බෙහෙවින්ම උපකාරක වෙනවා. ඉතින් තමන්ට තවත් පුළුවන් අතේ මුල හරියෙම පටන් ගන්නවා තෙරපීම. මේ අතේ තියෙන ටිකක් මුල හරියෙම අල්ලේ පටන් ගන්නවා. අතේ කිව්වට අල්ලේ අල්ලේ මුල හරියෙම පටන් ගන්න ඇඟිලි කෙලවර දක්වාම තමන් තෙරපගෙන යන්න පුළුවන්. අපේ මොලේ විවරුන්නේ නැත්නම් කන් විවරුනේ නැත්නම් සායනාසෙ කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ බීරියාලියට වීණා වාදනය කළා වගේ. ඒ නිසා මම කල්පනා කළා මොකක් හරි කොයි බහරි තැනක මේක දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති වික්ෂුන් වහන්සේලා මේව යොදා ගන්න ඇත්තේ කියලා. ඊළඟට හොඳින් අත් දෙක මේ විදිහට එකිනෙක පිරිමදින්න. මේ පිරිමැදීම ඉතාම හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්න බලයක් ඇති කරන දෙයක් පින්නතුනේ මේ ආකාරයෙන්. හරි. ඊළඟට පින්නතුනේ අපි වන්දනා කරන විදියට මෙහෙම අත් දෙක තියාගෙන මෙහෙම අත් දෙක මෙහෙම පොඩක් පුම්බ ගන්න. පුම්බල මේ ඇඟිලි තුඩු අතරින් මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් අපි කතා කරන විටත් පාවිච්චි කරන ක්‍රමවේදයක් අපි දැකලා දෙනවා නේද? මේ ඉරියව්වට එනවා. සමහරලාට මෙහෙම කතා කරන්න පෙළඹෙනවා. මේකත් මානසික අවධියක් ඇති කරන, ඒ වගේම මානසික සංසුන්තාවය ඇති කරන හොඳ මුද්‍රාවක්, හස්ස මුද්‍රාවක්. ඔබටම තේරෙයි තමන්ගේ මනස මොලේ හොඳට බැලන්ස් වෙනවා කියලා මෙහෙම ඉන්නකොට. ඉතින් ඒ දවස්වල ඒ කාලේදී මිනිස්සු මෙහෙම වැඳගෙන වගේ ධර්මය අහලා තියෙන ගෞරවයටම නෙමෙයි. හොඳට මතක තියාගන්න. තමන්ට මේ ඉරියව්වට එනකොට මේ ඇඟිලි එකනිකට මේ බන්ධනේ වෙච්ච මේ ඉරියව්වට එනකොටම තමන්ගේ මොළේ බැලන්ස් වෙනවා, මනස බැලන්ස් වෙනවා. එතකොට හොඳට අහුම්කම් දෙන්න හැකියාව ලැබෙනවා. අපි අය හිතාගෙන හිටියා මේ බගයපත්කමට ගෞරවයට තමයි මේ අතින් වැඳගෙන ආන්නේ කියලා. එපමණක් නොවේ අපේ මනස බැලන්ස් කරගන්න මේ මුද්‍රාව, මේ හස්ත මුද්‍රාව ඉතාම බලවත් උපකාරයක් වෙන නිසා. එනිසා බණ අහනකොට මෙහෙම වුණත් කමන්නේ, මෙහෙම මෙහෙම ඇඟිලි තියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අත් දෙක දෙපැත්තෙන් තියලා මෙහෙම තියාගන්න. අපි කතා කරන සාමාන්‍ය ක්‍රමවේදයක් නේද? එහෙම තියාගන්න. තියාගත්තාම මේක ලොකු බලයක් ඇති වෙනවා. තමන්ම ටිකක් පරීක්ෂා කරලා බලන්න. මනසේ ඇති වෙන දේවල් පොල් ගස් දෙල් ගස් කඩාගෙන වැටෙනවා වගේ ලොකුට දැනෙන්නේ නැහැ. ඒවා හරි සියුම්ව දැනෙන්නේ. හැබැයි මේ සියුම් දේවල් අපිට ඊටාම වැදගත් බලයක්, ශක්තියක් එකතු කරනවා. හරිනේ? දැන් සායනහසෙත් එහෙම ඉඳකට බණ කියන්න ඔයත් අහන්නකො ටික වෙලාවක්. තව තියෙනවා අපි ඊළඟ දවසේදී අනිත් ව්‍යායාම ක්‍රම භාවිතා කරන්න අපි කල්පනා කරනවා. ඔයත් ඇවිල්ලා ස්වාමින් වහන්සේගෙන් අහන්න එක දෙයයි. ස්වාමින් වහන්සේ නිවන කොහෙද තියෙන්නේ? අපි ඇවිල්ලා ඉන්නේ නිවන් දකින්න, නිවන් පුර යන්න. අපිට මේ වස්තුව දීපල දුවාදරුව යාළු මිත්‍රයෝ රන් රිදී මුතුමැණික එකක්වත් වැඩක් නැහැ. අපි ඇවිල්ලා ඉන්නේ නිවන් පුර යන්න. ලෞකිකත්වයේ ඉඳන් නිවන් පුර යන්න හිතන ගොඩාක් අයගේ ළඟ තියෙන යම්කිසි ද්වේෂ සහගත හැඟීමක්. තේරුණාද? යම් ආකාරයක ද්වේෂ සහගත හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයට නිකන් ප්‍රතික්ෂේපිත අදහසක් වගේ එකක්. ඇත්තම කතාව ඒකෙන් නිවන් දකින්න බෑ. ඒ හැඟීමෙන් නිවන් දකින්න බෑ. ඒ කලකිරීමෙන් නිවන් දකින්න බෑ. මං කියන එක හොඳට තේරුම් ගන්න. සාමාන්‍ය පුතජනයෙක් තුළ ඇතිවන ඒ නිවන් දැකීමට බලාපොරොත්තු වන ඒ හැඟීමෙන් නිවන් දකින්න බෑ. අපි එන්න ඕන මේ ආත්මේ ඉපයි කියාගෙන ලබන ආත්මේ නූපදින්න ඕන කියලා හිතාගෙන එන අයට නිවන් දකින්න බෑ. ඇයි ඒ නිවන් දකින්න බැරි? ඒක ගැනෙන්නේ විභව තණ්හාවකට. මට භවයක් එපා. මම මේ භවයට වෛර කරනවා. මං යාළුවන්ට වෛර කරනවා. දේපල වස්තු ඉඩකඩම් වලට වෛර කරනවා. ගෑනු දරුවෝ ඔක්කොටම වෛර කරනවා. මට එපා භවයක්. සියදි විහානි කර ගන්න වගේ. ඒ හැඟීමට ඔබට නිවන් දකින්න බෑ. ඒ නිසා ධර්මයේ කියලා දෙන්නේ කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. මේ ලෝකේ තියෙන සත්‍ය කුමක්ද? දැන් බලන්න අර හැඟීමයි මේ ආකල්පය දෙක අතර තියෙන වෙනස. මට මේ එකක්වත් එපා, මට ඊළඟ භවයක් එපා කියන හැඟීම පුතජන මිනිස්සෙකුට ඇති වෙන නිවන් දකින්න තියෙන උමනාව. ඊළඟට අනිත් එක කිං සච්ච ගවේසි, කුමක්ද මේ ලෝකේ ඇත්ත සත්‍ය මොකක්ද? මට ලබන ආත්ම භවයක් ඕන කියන එකක්වත් නෑ කියන එකක්වත් එපා කියන එකක්වත් එහෙම මුකුත් කතාවක් නෑ. මොකද්ද තියෙන්නේ? මොකද්ද සත්‍ය? කින් සච්ච ගවේසි. ඒ නිසා මගේ සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ ඇත්තෙන්ම වනගත වුණේ යසෝදරාවිය කැත නිසාවත් ඕන නැති නිසාවත් රාහුල හොඳ නැති නිසාවත් රජ මේවා හොඳ නැති නිසාවත් එහෙම නෙමෙයි. මේ ලෝකේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙලා තිබ්බා සත්‍ය පිළිබඳව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථයන් වහන්සේ වනගත වෙලා හොයන්නේ කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. කුසලය කියන්නේ සත්‍යයටම තමයි. පැහැදිලිද? මුලින්ම තමන් නිවන සොයන්නට අවශ්‍ය කරන හැඟීම වෙනස් කරගන්න. දේශ සහගත හැඟීමකට, කලබලකාරී හැඟීමකට, වෛරක්කාර හැඟීමකට, සාපකාරී හැඟීමකට නිවන් දකින්න බෑ. ඒසා මම තරුණෙක් හැටියට හෙව්වේ සත්‍ය මිසක් ඒ සමයේදී. තාම මට මතක් වෙනවා මට ඔක ලබනාත්මයක් තියනවද දන්නෙත් නෑ, නැද්ද දන්නෙත් නෑ. මම සොයන්නේ මේ මොහොතේ ඇත්ත. මට යාළුවන් පිළිබඳව ගතියුත්තක් නැහැ කියලා නම් තේරුණා. හැබැයි වෛරයක් නැහැ. ඥාති ගැන ගතියුත්තක් නැහැ කියලා නම් තේරුණා. වෛරයක් තරහක් නැහැ. මේ දන දාන්නේ වල තේරුමක් නම් නැහැ කියලා තේරුණා. ඒව නිකන් කොච්චර ගොඩ නැගුවත් තුඹසක් වගේ කියලා තේරුණා. හැබැයි ඒවට වෛර කළේ නැහැ. තිබුණත් හොඳයි නැතත් හොඳයි. මං කවදත් හොඳින් ඉන්නවා. ඒ නිසා මේ පින්නතුනේ කිං සච්ච ගවේසි මිසක් කිං කුසල ගවේසි මිසක් ලෝකෙට සාප කරේ නැහැ. ලෝකෙට එහෙම කලකිරීමක් ඇති කරේ නැහැ. අද ගොඩාක් හාමුදුරුවෝ හිතනවා මේ ලෝකෙ තියෙන දේවල් වලට පිළිකුල් කළාම, කලකිරුණාම, ඒවා එපා වුණාම අපි නිවන් දකී කියලා. ඒක වෙයිද? ඒක කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒක හුදු වෛරක්කාර හැඟීමක් පමණයි. එවැනි හැඟීම් වලින් ජීවත් වුණොත් කොහේ හරි නරකයකට අපායකට යන්නත් ඉඩ තියෙනවා. තේරුණා නේද? ගොඩක් දේවල් තියෙනවා කියන්න නම් නරකයකට අපායකට යන්න ඉඩ තියෙනවා. ඒ අපේ සම්ප්‍රදායවල තියෙන වැරදි අඩුපාඩුකම්. නිවන කොහෙද තියෙන්නේ? ඔයත්තන්ට කියලා දීපු විදියටම දැන් ඉතින් ඕක අහන්න ඕනේ නැහනේ. දන්නවා කොහෙද තියෙන්නේ වනේ. සායනස නිවන කොහෙද තියෙන්නේ? මොකද අපි ඇවිල්ලා තියෙන නිවන් යන්න. දැන් අපි කතරගම යන ගමන් පාරේ නතර කර කර අහන්නේ මේ කතරගමට යන පාර මොකද්ද? එහෙමනේ. කතරගමට යන පාර කොහෙද? නුවර යනවා නම් අපි අහන්නේ නුවරට යන පාර මොකද්ද මේකෙන්? එහෙම නේද? ඔව්. එහෙමනම් මේ හැම මොහොතකම ඔය ඇත්ත අහන්නෙත් මොකද්ද? අපි නිවන් පුර යන්නයි ඇවිල්ලා තියෙන්නේ. නිවනට යන පාර මොකද්ද? දැන් ඉතින් අහන්නයි තියෙන්නේ. නිවන කොහෙද තියෙන්නේ? නිවන් මඟ, නිවන් පාර මොන වගේද? මොන හැඩයක්ද තියෙන්නේ? මොන ලක්ෂණයක්ද තියෙන්නේ? ඉස්සෙල්ලම බලන්න ඕන තමන්ගේ දැනුම් සම්භාරය තුළ මේකට උත්තරයක් තියෙනවද කියලා. ඒ කියන්නේ ලෝකය තුළ. සියයට සියයක් මේ ලෝකය තුළ පින්නතුන් නිවීමක් නැහැ කියලා ඔබ තේරුම් ගත්තොත්. සියයට සියයක් ලෝකය මේ බඹයක් පමණ ශරීරය ඇතුළේ ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් ගත්ත සංඛාර අතර, සිතිවිලි අතර, සංඥා අතර, වේදනා අතර නිවනක් කොයිබකවත් නැහැ කියලා තහවුරුද? ස්ථාවරද? එහෙම නැත්තම් තාම ඒවා අතරින්මද සොයමින් ඉන්නේ? ඔබ ගැනම ඔබ හොඳ කල්පනාවකට ඇවිල්ලා බලන්න, ඒව අතරින්මද ඔබ තාම සොයමින් ඉන්නේ කියලා. හොඳට අහුම්කම් දෙන්න ඕන, කරුණුකාරණා නොහලා අහන්න ඕන, තේරුම් ගන්න ඕන. දැන් අපි බණපදයක් කියනවා. බණපදයක් කිව්වට පස්සේ අපි හොඳට කල්පනා කරනවා. ඕමම කල්පනා කරනවා. අපිට කල්පනා කරලා කල්පනා කරලා මොකද්ද අපිට ගන්න පුළුවන්? කල්පනා කරලා කල්පනා කරලා අපිට මොකන්ද ගන්න පුළුවන්? ආකල්පයක් නේද? සංකල්පයක් නේද හදා ගන්න පුළුවන්? යම් කිසි දෘෂ්ටියක්, යම් කිසි ආකල්පයක්, යම් කිසි සංකල්පයක් ඔන්න ඇති කර ගන්න. ඕක තමයි කරන්නේ. හොඳට කල්පනා කරලා කල්පනා කරලා හොඳ ලොකු මෝඩකමක් කරනවා නේද? සමහර අය කියන්නේ මම මේ මෝඩකම් කළේ සෑහෙන්න කල්පනා කළා කියලා. ඒ වගේ තමයි ඈ, හොඳට කල්පනා කළා කල්පනා කළා හොඳ මෝඩකමක් කරනවා. නැවත නැවත සංඥාවට එනවා, නැවත නැවත වේදනාවට එනවා, නැවත නැවත සංකාරවලට එනවා, නැවත නැවත විඥානගතම වෙනවා. එහෙමනම් ලෝකයෙන් එළියට පනින්න හදන හැම මොහොතකම අර ළිඳේ ඉන්න ගෙම්බ වාගේ නැවත නැවත ළිඳටම වැටෙනවා. ළිඳේ ඉන්න ගෙම්බ එළියට පනිනකොට ආයි ළිංගැට්ට හැපිලා ආයි. ඕකම තමයි පින්නතුනේ ඔබට වෙන්නේ. පුදජන ලෝකයෙන් නිදෙන තුරුම වෙන්නේ ඕක. ඥානවන්ත ගෙම්බෙක් හිටියොත් මෙන්න මේ වගේ හොඳ වෙයි කාලයක් අල්ලලා එනකම් බලාගෙන ඉඳලා ලිඳ ටිකක් උඩට පිරුණට පස්සේ උපරිම තලයේදී උපරිම වේර දාලා ලිඳෙන් එළියට පැන ගන්නවා. ඇත්තටම මේ සත්වයා ලිඳක සිර වුණු මැඩියක හා සමානයි. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත, ඉන්ද්‍රියන්ට මුණ ගැහුණු සීමාව පමණක් දන්නා බැවි ලෝකය කියලා කිව්වේ මනුස්සයා ජීවත් වෙන ඒ යම් කිසි කොටු උණු සීමාවුණු ලෝකයකට කොටසකට. ඔබ කවුද? ඉෂිවරයෙක්, මුනිවරයෙක්, රහතන් වහන්සේ කෙනෙක් ඔබට ඉදිරියට මුණ ගැහුණට පස්සේ ඔබේ තියෙන නැන නුවණ, පරිචය, කෞශල්‍ය බලන්න කොහොමද කියලා බලන්න ප්‍රශ්නයක් අහන ඔබ කවුද? මාන්තය උත්තරයක් දෙන්න. මොකද ලබා දෙන උත්තරේ? ඔබ කවුද? දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු උත්තර තියෙනවා. ඒ උත්තර වෙන්න ඕනේ අපිට ආවේනික වූ උත්තර වෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් සමහරලාට මමත් ඔහු තාම සොයනවා. මම තාම සොයනවා. සොයමින් ඉන්නවා. සමහර වෙලාවට අපි කවුරුවත් නෙමෙයි කියලා කිව්වොත් අපිට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැති වෙයි. මොකද හේතුව එහෙනම් ඔබට අවශ්‍ය නැහැ කියලා කියයි. නමුත් අපි ආකල්පමය වශයෙන් කවුරුවත් නෙමෙයි කියලා කිව්වොට ඇත්තටම මෙතන තාම කවුරුවක් නැද්ද? ඉන්නවනේ. ආ, එහෙමනම් අර දැනුමින් ගන්න සීමාවෙන් නෙමෙයි අපි මෙතෙන්දි කතා කරන්න ඕන. මනස පවතින සීමාවෙන්. කවුරුවත් නොවේ නම් මෙතන එහෙමනම් හරි. ඒ තත්වයට සම්පූර්ණයෙන් ඔබ දියව ගොස් වාෂ්ප වෙලා ගොස් තිබෙනවා නම් හරි. කිසිවෙක් නොවේ කියන තත්වයටම ඔබ දිය වෙලා ගිහිල්ලා, වාෂ්ප වෙලා ගිහිල්ලා, ගස්බෙනයක් වාගේ ශරීරයක් රැගෙන එහෙට මෙහෙට යන, තුවාලයක් වාගේ නඩත්තු කරන ශරීරයක් ඇතිව, සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිවලින් තොරව සිටින්නා වූ අයෙක් නම් එයත්තන්ට කියනෝ අනන්ත ජින. ලෞතුරු දහම් දැන අවබෝධ කරගත් අය. සාමාන්‍ය මිනිසාට තිබෙන්නේ ලෞතුරු දහම් නොවේ. සාමාන්‍ය මිනිසාට තියෙන්නේ ලෞකික දහම්. ලෞකික දහම් කියන්නේ මොනවද? පද, සූත්‍ර, වචන, ආකල්ප, සංකල්ප, විකල්ප, ඔය ඔව තමයි ලෞකික දහම්. කිසිම පොතක ධර්මය ලියන්න බෑ. එතකොට ඔබ වහන්සේ පොත් 10ක් ලියලා දෙනවනේ. මම පොත් 10ක් ලියලා තියෙනවා. ඔය ලිව්වට ඔය කියවන මිනිස්සු මගේ අර්ථයෙන් නෙමෙයි ඕවා කියවන්නේ. ඒගොල්ලෝ කියවන්නේ ඒගොල්ලන්ගේ අර්ථ වලින්. 100ට 10ක් විතර වුණනම් මම පොතෙන් ලබා දුන්නු අර්ථය අන්තර්ගත කර ගන්නවා ඇති. පින්නතුනි මේ වචනය හා දේශනය බලවත් පොතක ලියලා තියෙනවට වඩා ස්වරයක හැඩය, ශෛලිය, ධ්වනිය, රිද්මය වගේ දේවල් තමගේ මනසේ වෙනස්කම් ඇති කරන නිසා වචනය ස්වරය බලවත් අක්ෂරවලට වඩා පදවලට වඩා. ඔබට ඒක තේරෙනවද? තේරෙනවනේ. ඒකෙදි ඔබේ ධ්වනියෙන් ඔබ කියවන්නේ, ඔබේ රිද්මයෙන් ඔබ පොත කියවන්නේ. පැහැදිලිනේ? නමුත් දේශනයක් කර අහද්දී ඒ දේශකයාගේ රිද්මයෙන් අහන්නේ. ඒ නිසා දේශනාව බලවත් පොතට වඩා. හැබැයි බලවත් ලෙස ඒ දේශනාව තිබෙන්න ඕන. සත්‍ය පවතින්නේ කොහිද? රහතුන් වැඩ ඉන්නේ කොහිද? එදා කාලේ තිබුණ ගොඩාක් අයට මොන ධ්‍යානයේද මොන සමාධියේද මොන යම් නිමිත්තකද වැඩ ඉන්නේ කියලා දැනගන්න. පැහැදිලි නේද? ඒ කාලයට තිබුණා රහතන් වහන්සේ කියන කෙනා උත්තමයා මේ මොන වගේ භාවනාවකද මොන වගේ නිමිත්තකද මොන වගේ අරමුණකද මොන වගේ සමාධියකද වැඩ ඉන්නේ කියලා දැනගන්න. ඒ නිසා බුදුහාමුදුරු ළඟට ආපු උදවිය අහනවා, රහතුන් වැඩ ඉන්නේ කොහිද? ඔබලත් හිතෙනව නේද මේ ප්‍රශ්නේ අහන්න? අපි යන්න බලාපොරොත්තු වෙන්නේ එහාට නම්. දැන් කාලේ නම් ඉතින් ඇහුවොත් කියයි අර අර පල්ලෙහා කුටි ඉන්නව කියලා නේද? ඒ කෙනෙක් පුජ්‍යලේක රහත් වෙච්ච අය. ඇඟිල්ලෙන් පෙන්වන්න පුළුවන්, කුටියෙන් පෙන්වන්න පුළුවන් කෙනෙක් පුජ්‍යලේක රහත් වෙච්ච අය. මේ අපි උත්සාහ කරන්නේ කෙනෙක් පුජ්‍යලේක නැති රහත් කෙනෙක්. එහෙම නේද අපිට දැනගන්න ඕනේ? ආ. දැන් ඔයගොල්ලෝ රහත් වෙන්න හදනවා නේද? ඔව්. කෙනෙක් පුජ්‍යලේක රහත් කරවන්න බලනවා. කවදාවත් ඒ වැඩේ කරන්න බෑ. කෙනා හලන්න ඕන රහත් වෙන්න නම්. කෙනා හලන්න ඕන රහත් වෙන්න නම් කෙනා ඉදි රහත් වෙන්නේ නැහැ. මේ රහත් කියන වචනේ පාවිච්චි කළාට ආර්ය මාර්ගයට කියලා කියමුකෝ. ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ කෙනා ඉන්නකම්. ඒ අරියත් ඵලයට මගට වැටෙන්නේ නැහැ, ඵලයට වැටෙන්නේ නැහැ කෙනා ඉන්නකම්. කෙනත් එක්ක යන්න බෑ. කෙනා අතින් එල්ලන් මේ ගමන යන්න බෑ. කෙනා අතින් එල්ලන් යනවා කියලා කියන්නේ ඉතින් ගෑනිත් එක්ක යුද්ධෙට යනවා වගේ වැඩක්. ගෑණි ගෙදර තියා මං යුද්ධෙට ගියා කියලා නේ කියන්නේ නේ? ගෑණු ගෙවල් වල තියලා නේ යුද්ධෙට යන්නේ. ගෑණු අයත් තර යුද්ධෙට යන්න ගියොත් එහෙම මේ ප්‍රශ්නය. ඒ වගේ මේ කෙනත් අරගෙන කවදාවත් මේ ආරි භූමියට යන්න බෑ. එහෙනම් ඔබ කෙනා හලලා යන්න ඕන. ඔබ ළඟ කෙනෙක් ඉන්නවද නැද්ද? මනස තුල කෙනෙක් ඉන්නවද නැද්ද? ඉන්නව නේද? සියුම් වශයෙන් ඉන්නව වෙන්න පුළුවන්, මහත් වශයෙන් ඉන්නව වෙන්න පුළුවන්, ඊටා මහත් වශයෙන් ඉන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මධ්‍ය වශයෙන් ඉන්නව වෙන්න පුළුවන් කෙනා. දැන් ඔබ මෙතන වාඩි වී සිටින්නේ මොන වගේ කෙනෙක් හැටියටද? නිවි 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 යන කෙනෙක් හැටියට. මහත්තයාගේ උත්තරේ තව ඔබ මෙතන වාඩි වී සිටින්නේ මොන වගේ කෙනෙක් හැටියටද? ආධ්‍යාත්මයේ දෙස බලලා ආධ්‍යාත්මයේ ස්වરૂපයෙන් උත්තරේ දෙන්න ඕන. නිකන් අර ගැළපෙන උත්තර සපයන්න, අසා ඇති උත්තර සපයන්න, අනුමාන උත්තර සපයන්න එපා. හෘද සාක්ෂියේ ස්වභාවය අනුව, තමන්ගේ හදවතේ ලක්ෂණය අනුව උත්තරේ සපයන්න. මොකද හිතනේ නිවන් දක්වන්නේ. හිත නිවන් දක්වන්නේ. ඔබ නෙමෙයි නිවන් දකින්නේ, හිත. ඔබ සමහරලාට පියදාස වශයෙන්, සුමන දාස වශයෙන් වාඩි වෙලත් ඇති. හැබැයි කෙසේ හරි සත්‍ය අවබෝධ නොවෙච්ච සෑම කෙනෙක්ම කෙනෙක්ව ගොනු කරගෙන ඉන්නවා. මොකද්ද ගොනු කරගෙන ඉන්නේ? කෙනෙක්ව, කෙනෙක්ව ගොනු කරගෙන ඉන්නවා. ඒ කෙනාව තමන්ට පීඩාව, වේදනාවම ගෙනල්ලා දෙනවා. අපිළඟ කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා තමයි අපිට පීඩාව නිරන්තරයෙන්ම ගෙනල්ලා දෙන්නේ. අපි මේ සමාජය තුළ යම් කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. ඔබ උත්සාහ කරන්නේ මොන වගේ කෙනෙක් වෙන්නද? ඔව්, එක එක ගෙනාවෙන්න උත්සාහ කරනවා. දැන් බලන්න, බිරිඳ ඉස්සරහා ස්වාමියෙක් වෙන්න බලනවා. දරුවෝ ඉස්සරහා පියෙක් වෙන්න බලනවා. තමන් ගුරු වෘත්තියේ දෙනවා නම් ශිෂ්‍යයෝ ඉස්සරහා ගුරුවරයෙක් වෙන්න බලනවා. පන්සලට ගියා නම් ප්‍රභූවරයෙක් වෙන්න බලනවා. ඈ, මගුල් ගෙදරට ගියා නම් ජේෂ්ඨයෙක් වෙන්න බලනවා. හැමෝම තරඟෙට මාල දාලා, තරඟෙට සාරි ඇඳලා, තරඟෙට කලිසම් ඇඳලා, තරඟෙට ඉඳලා, ඒක ඇත්තයි කියලා අනිවාර්යෙන් අපි දන්නවා. කවුරුත් තමන්ගේවම හරිගස්ස කලිසම් ටික හරිගස්සනවා, ටයි එක හරිගස්සනවා, සාරිය හරිගස්සනවා නේද? ඇඳුම හරිගස්ස තමන්ම බැබලෙනවද කියලා බලබලා, තම තමන්ම බැබලෙනවද කියලා බලබලා හැමෝම ආයි මොනවා හරි දෙයක් කාලා බෑග් එකේ දාගන්න දේවල් තියෙනවා නම් දෙක තුනකුත් දාගෙන ඔය ගෙදර ඉන්න කාට හරි ගන්න බොන්න වෙන්න පුළුවන්. දාගෙන ඉතින් ඒවල් වලින් එතනින් පිට වෙලා යනවා. ප්ලේට් එකේ ගානට හරියන්න මොනවා හරි ගන්නත් එපා. ඒ නිසා අපි කෙනෙක් වුණා. කෙනෙක් වුණා. හැම මොහොතකම කෙනෙක් වෙන්න බලනවා. හොඳ නැද්ද මේ සියලු දේ අතරම කිසිවෙක් නොවී වාසය කරනවා? දැන් මේ මොහොතේ කිසිවෙක් නොවී වාසය කරන්නේ. ඔයත් ස්වාමීන් වහන්සේට වඩා උසස්ද පහත්ද? ඈ? වැරදීන් පහත් කියලා හිතන්නත් එපා. උසස් කියලා හිතන්නත් එපා. පහත් කියලා හිතුවොත් මං ඉහෙලට ඇදලා ගන්නවා, උසස් කියලා හිතුවොත් අල්ලල පොලේ ගහනවා. අපේ තාත්තා එහෙමයි කියන්නේ. පුතේ මගේ කරේ කවුරුත් මං කාගේවත් කරේ නගින්නේ නැහැ කියනවා. ඒ මගේ හැටි කියනවා. හැබැයි මගේ කරෙත් කාටවත් නගින්න බෑ කියනවා. නැගොත් අල්ලල ගන්නෝ පොළවේ. තේරෙනා නේද? ඒ හරි ලොකු කතාවක් තියෙනවා. මං පුතේ මං කාගේවත් කරේ නගින්නේ කියන්නේ කාටවත් එහෙම අසාධාරණ නැහැ. මුකුත් කරන්නේ නැහැ. මං මගේ පාඩුවේ මගේ තත්ත්වේ මම ජීවත් වෙනවා. අද මගේ කරේ නැගින්නත් බෑ කාටවත්. ආධ්‍යාත්මයට ආවනම් හරි. ඒ தත්ත්වය ආධ්‍යාත්මයට ගෙනාවනම් හරි. එහෙම හිතන එක වැරදි. ඔය ස්වාමින් වහන්සේ ඔය හීනමාන ඔය ප්‍රශ්න ඇති වෙලාම තමයි ඔය පන්සල්වල එහෙම තරඟ හටගන්නේ. ආයතන ගිහියන්ගෙන් සමිති සමාගම් වලින් පාලනය වෙන තැන්වල ගිහියොන්ගේ අදහස තියෙන්නේ අපි හාමුදුරන්ට වඩා උසස්, අපි තමයි මේකේ අයිතිකාරයෝ, අපි තමයි පාලනය කරන්නේ, හාමුදුරුවෝ මේකේ නිකන් ඕ වාසිකයා, අපිට ඕන නම් ඉන්න බැරණ යන යන කියලා කියනවා. ඔය කොළඹ පැත්තේ භාවනා මධ්‍යස්ථාන අරෝ මේව එහෙම දිනනවා. හාමුදුරුවෝ මන් දන්න කාලෙටම හතරක් පහක් විතරම මාරු කරලා අයින් කරලා නොයිකුත් දේවල් කරනවා. ඒකට හේතුව ඒගොල්ලෝ තමයි ජේෂ්ඨ. එහෙම හිතන්න එපා. අපි හාමුදුරුවන්ට වඩා උසස් කියලා හිතන්නත් එපා. ඒක මහා කැත හැඟීමක් නෙනේ. අපි හාමුදුරුවන්ට වඩා පහත් කියලා හිතන්නත් එපා. මන් නොදන්න දෙයක් තිබුණොත් මෙතන ඉංජිනේරු මහත්තයෙක් ඉන්නවා නම්, වෛද්‍යවරයෙක් ඉන්නවා නම්, ලෝයර් කෙනෙක් ඉන්නවා නම් අනේ මහත්තයෝ කියලා මං දන්නේ නැති දේ එතෙන්දි ගිහිල්ලා අහගන්නවා. එතෙන්දි ඒකෙන් එයා උසස්. අපි ලෙඩ වුණාම අපි දොස්තර කෙනෙක් හොයාගෙන යන්නේ ඒකනේ. ඈ එතකොට අපි අසරණයි. අපි පොලිමේ ඉඳලා එනකම් බලන් ඉඳලා තැන්කියු ડોක්ටර් කියලා නේද චාප්පු ගිහිල්ලා කතා කරලා ලෙඩරු බීට් ගන්න. ඒක තමයි ඔයත්තන්ට බණ අහන්න උමනා වුණා. ඔයත්ත මෙතෙන්ට එනවා. එච්චර. ඒ නිසා කිසි වෙලාවක හැම දෙයකින්ම උසස් කෙනෙක්, හැම දෙයකින්ම පහත් කෙනෙක් මේ ලෝකේ නෑ බින්නතුනේ. ආධ්‍යාත්මික වශයෙන් ගත්තාම කිසිම කෙනෙක් මේ ලෝකේ උස් පහත් නෑ. කාටත් තියෙන එකම ස්වභාව ධර්මයේ මෞකුසෙන් ඉපදුනා, කාලයක් අලපරිප්පු කාල ජීවත් වුණා, පස්සේ කවුරුත් අවුරුදු 100කට උඩින් එකට යටත්ව පොළවට භූම දානය වෙනවා. එහෙම නැත්නම් අර චිමිනියට අළු වෙනවා. දැන් ඉතින් අපි උස් වෙනවද පහත් වෙනවද? මනසට කියා දෙන්න ඔය පණිවිඩේ මේකේ උස් කෙනෙක්වත් පහත් කෙනෙක්වත් නැහැ කියලා. සමානයි. එහෙනම් අපි සමානයි හාමුදුරුවොත් එක්ක. ඒක හරිම කැත හැඟීමක්. එහෙම හිතන්න එපා. එහෙනම් හාමුදුරුවෝ කිව්වේ විදියට හාමුදුරුවොත් එකයි අපිත් එකයි. ඒක හරිම කැත හැඟීමක්. ඒක තිබ්බ මේ කොසල් රජුරවන්ට. බුදුහාමුදුරුවෝයි මමයි දෙන්නම එකයි කියලා හිතන ඔයා. පිස්සුවන්නේ. එයා දකින්න පිටින් ඔබ වහන්සේටත් වඳිනව, මටත් මිනිස්සු වඳිනව. ඒ නිසා අපි දෙන්නම එකයි. ඔබ වහන්සේටත් තෑගි භෝග දෙනව, මටත් තෑගි භෝග දෙනව. අපි දෙන්නම එකයි නේද? ඉතින් හිතාගන්න පුළුවන් පොඩි පහේ මෝඩෙද්ද හිටියේ කියලා. ඉතින් සමහරලාට මේ එහෙම ඉඳන වෙලාවල දින්නෝ. ඈ හාමුදුරුවන්ටත් පන්සලක් තියෙනවා අපිටත් ගියක් තියෙනවා දෙන්නම එකයි. හාමුදුරුවොත් අලපරිප්පු කන්නේ අපිත් අලපරිප්පු කන්නේ එකයි. ඈ එහෙම හිතන්නේ නැහැ. හැම මොඩ අදහස් සමානයි කියලා හිතන්නත් බෑ. සමානයි කියලා හිතන්න මං කියන්න පින්නතුනි කිසි කෙනෙක් එක්ක ওই විදිහට ගලපා ගැනීම කරන්න යන්නත් එපා. ගලපන්න යන්න එපා. ගැලපෙන්න යන්න එපා. තමන් තමන් වෙන්න. ඊට පස්සේ තමන් තමන් නොවෙන්න. මුලින්ම වෙන්න ඕන කවුද? මුලින්ම තමන් ගැළපීම් කරගන්න යන්නේ නැතුව ලෝකේ තමන් තමන් වෙනවා එච්චරයි. ඊට පස්සේ තමන් තමන් නොවන්න. ආන්න එතන තමයි අවබෝධය. සත්‍ය යථාර්ථය පසක් වෙන මොහොත තමන් තමන් නොවුනා නම් මේ කතා කරන්නේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ. මේ ආධ්‍යාත්මික දර්ශනයක් වෙනතුනේ මානසික දර්ශනයක්. මේ දර්ශන අවබෝධයට පත් වෙලා එයාට පුළුවන් සමුති වශයෙන්ුත් දකින්න, පරමාර්ථ වශයෙන්ුත් දකින්න. ලෞකික හැඩයකින් ඉන්නත් පුළුවන්, ලෝකෝත්තර හැඩයකින් ඉන්නත් පුළුවන්. සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට තියෙන වාසිය ඕකයි. පොඩි පැලක ඉන්න ගමන් ලොකු මාලිගාවක් හදා ගන්නවා. එයාට ඉතින් අර මාලිගාවට යන්නත් පුළුවන්, පැලට ඇවිල්ලා යන්නත් පුළුවන්, දෙකම යාගෙන. හැබැයි මාලිගාවක් නැති පැලක් විතරක් තියෙන මිනිස්සෙක් ඉන්නවා. එයාට ඉතින් මාලිගාවකට යන්න නැහැ, පැලට විතරයි හැමදාම ඉන්න තියෙන්නේ. අන්න ඒක නිසා මේක විශේෂ ඥානයක්. ඒ නිසා වෙන් පින්නතුනේ අපි සමහර වචන ලෞකික ස්වරූපයකින් කතා කරනවා. සමහර වචන ලෝකෝත්තර ස්වරූපයකින් කතා කරනවා. ලෞකික අන්දමින් ප්‍රශ්නයක් ඇහුවම ලෞකික උත්තරයක් දෙනවා. ලෝකෝත්තර අන්දමින් උත්තරයක් ප්‍රශ්නයක් ඇහුවම ලෝකෝත්තර උත්තරයක් ලබා දෙනවා. සමහර ඒවා කල්පනා කරලා තේරුම් ගන්න උත්තරයක් ලබා දෙනවා. ඉතින් මේ මිනිස්සු අහන ප්‍රශ්න වලට නම් උත්තර දීලා අපි සෑහෙන්න මේ දැනුම් අහනවා. අපේ කට හොඳ නැති නිසා සමහර ප්‍රශ්න විකාර වුණාම දෙන්නේ උත්තරත් අපි ඔය පෙරලිලා යන මේ දෙන උත්තරයක් දුන්නාම ඒ උත්තරේ අපිටම පෙරලලා වැඩ කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක ලෝකස් ස්වභාවය. ඔයත් සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරගත්ත කෙනා විනෝදෙන්, නිදහසේ, සතුටෙන් එයා වාසය කරනු ඇති. හැබැයි සත්‍ය අවබෝධ කරනු ගත්ත කෙනා තමයි සංසාර බර බය බියංකාරත්වයට හසුවන්නේ. ඒ නිසා ඉක්මනින් සත්‍ය අවබෝධ කරගන්න. මොකද්ද කරන්න තියෙන්නේ? කල්පනා කරන්න කොහේද මේ සත්‍ය තියෙන්නේ කියලා. විදර්ශනා කරන්න හැම මොහොතකම මේ සත්‍ය කොහේද තියෙන්නේ කියලා. දෙපාරක් බැලුවා අහුුනේ නෑ හාමුදුරුවනේ. තුන් පාරක් බැලුවා අහුුනේ නෑ. දහස් වාරයක් හොයන්න. ඒ හොයද්දී එක වෙලාවකදී ඔබට ඒක මුණ ගැහෙවි. ගහකින් කොලයක් වැටෙනවා දැකලා වෙන්න පුළුවන් රහත් වෙන්නේ. පය සෝදපු වතුර ටික ගලාගෙන ගිහිල්ලා පොළොවට හිඳෙනවා දැකලා හොයමින් හිටපු දේ හම්බ වෙනවා පටාචාරට. මලක් පරවෙලා වියකිලා දියවිලක ගිලී අතුරුදහන් වෙනවා දැකලා රහත් වෙනවා. මිරිඟුවක් පසුපස දුවා යන මුව රෑනක් දැකලා රහත් වෙනවා. වක්කඩක වැටෙන වතුර ටික දැකලා පෙනපිඩුට දැකලා රහත් වෙනවා. ඇයි ඒ රහත් වෙන්නේ? සොයමින් හිටියා. ඒ ඔය ඇත්ත වක්කඩවල් ඕන තරම් දැක්කා, මිරිඟුවන් ඕන තරම් දැක්කා, කකුල් හැමදාම හේදුවා, රහත් උනේ නැහැ. පටාචාරගාව කකුල හොදලා රහත් උනා කියලා ඉතින් ඇත්ත උනම් වතුර බාල්දියක් බැරල් එකක් හරි අරගෙන හිඳෙනකන් හොදන්න බලන්න. ඒක අරුම පුදුම දෙයක්. ඒ නිසා විශ්වීය ආධ්‍යාත්මික වෙනසක්, චේන්ජ් එකක් සිද්ධ වීමක් මේ වෙන්නේ රහත් වෙනවා කියලා. ආර්ය භූමියටපත් වෙනවා කියලා පත් වෙන්නේ ඒක. රහත් කියන්නේ කෙනෙක් නෙමෙයි. නොකිසිවෙක් බවට පරිවර්තනය වෙන දවසට තියෙන ඔය කෙනෙක් තනතුරක් කියලා හිතලානේ ඕක ලබනවට කවුරුත් කැමති නැත්තේ. කවුරු හරි රහත් කියලා කිව්වොත් එහෙම ඌට අල්ලන් ගහනවා. ගහන්න එපා, එතන කෙනෙක් නැහැ. බලාගෙන ඉන්නේ නින්දා, අපහාස, ගැරවුම් දෙන්න පුළුවන් වද හිංසා ටික ඔක්කොම දෙන්න බලාගෙන ඉන්නේ රහත් කියලා කිව්වොත්. මොකද ඇයි රහතන් වහන්සේට තරහ යන්නේ නැහැ කියලා දිනවනේ. ඒ කියන්නේ ඒ මිනිස්සු හිතන් ඉන්නේ මේ රහත් වෙන්නේ ශරීරේ කියලා. එතකොට ශරීරෙන් එයා ඉන්න ඕන හැමදේම උහුලගෙන. ශරීරේ රහත් වුණා නම් එහෙම ඉන්න තිබ්බා. ශරීරේ රහත් වෙන්නේ නැහනේ. ශරීරේ රහත් වෙන්නේ නැති නිසා සුනක වැද්ද බල්ලෝ ටික උසි ගැන්නුවාම රාජන් වහන්සේ දූල ගිල්ල ගහට නැග්ගා. එනිසා මනසක් පරීක්ෂා කරලා බලන වෙනුවට ශරීරයක් පරීක්ෂා කරලා බලන එකේ තේරුමක් නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නේ ශරීරය රහත් වෙනවා කියලා. ශරීර රහත් වෙන්නේ නැහැ. ශරීරය ශරීරමයි. ඒක පංචස්කන්ධයක්ම තමයි. සිතක් පමණයි ඒ අරිහත් මාර්ගයට, ඒ අරිහත්ත්වයට පත් වෙන්නේ. එකම මාර්ගයේ ආලෝකවත් වන අවස්ථා හතරක් තමයි මාර්ගඵල හතරක් කියලා පෙන්වන්නේ. ඒ කිසිවෙක් නොවි වාසය කරන ප්‍රමාණයට, ඒ ලෝකෝත්තර සමාධියේ වඩන ප්‍රමාණයට අර ආලෝකවත් ආකාරයෙන් මාර්ග හතරයි ඵල හතරයි ලැබෙනවා. සංයෝජන තමා තුළ ෂය වූ ප්‍රමාණයකින් තමන්ට හිතා ගන්න පුළුවන් තමන්ගේ ඥාන දර්ශනය. හිතන්න බැරි කෙනෙකුට, දාර්ශනිකව හිතන්න බැරි කෙනෙකුට සම්බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයක් ගන්න බෑ. තේරුණා නේද? හිතන්න බැරි කෙනෙකුට සම්බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? බෑ පෙන්නතුනේ. හිතන්න බැරි කෙනෙක් දාර්ශනිකයෙක් නෙමෙයිනේ. හිතන්න පුළුවන් කෙනෙක් තමයි දාර්ශනිකයා කියලා කියන්නේ. හිතන්න බැරි අය දාර්ශනිකයෝ නොවේ. විදර්ශනා ධූරයේ යනු ඒ දාර්ශනිකත්වය. නිවන ඔබට තරඟ කරලා ලබන්න පුළුවන්ද? තරඟයකට දුවනෝ වගේ දුවලා ලබන්න පුළුවන්ද? ලබන්න බෑ. නිවන අහස දෙසට දුවලා ගිහිල්ලා බෑ. නැගෙනහිරට, බටහිරට, උතුරට, දකුණට බෑ. එවනම් ඉන්න තැන හිටගෙන ඉඳලා බෑ. මෙන්න මේ දස දිසාවටම දුවන්නේ නැතුව ඉන්න තැනින් අයින් වෙන්න. ඒක තේරුණාද? ඉන්න තැනින් අයින් වෙන්න. දස දිසාවටම දුවන්න එපා. උඩට යටට හාත්පස හැම පැත්තටම දුවන්න එපා. ඉන්න තැනින් අයින් වෙන්න. දැන් ඔබ කවුද? කිසිවෙක් නොවේ කියන වචනයනේ මේ. කිසිවෙක් නොවේ කියන දැනීම ඔබට එනවද බලන්න. ආන්න ඒ තුල වාසය කරන්න. හැබැයි පරිස්සමෙන් රහත් වෙන්න පුළුවන්. රහත් වෙන්න බය නම් ඉන්න එපා. රහත් වෙන්න කැමති නම් ඉන්න. දැන් ඔය සමාධිය තුල කිසිවෙක් ඇද්දයි බලන්න. කිසිවෙක් ඇති සමාධිය ලෞකිකයි. කිසිවෙක් නැති සමාධිය ලෝකෝත්තරයි. කාට හරි පුළුවන් නම් ඔය ජනේලයක් අරින්න. හරි. වචන සියල්ල බොරු, ක්‍රියා සියල්ල බොරු, ආකල්ප සියල්ල බොරු. සූත්‍ර පද, ස්තෝත්‍ර ඔක්කොම බොරු. එවනම් මම මේ කිව් වචන ටික බොරු. එනිසා මේක අල්ලගෙන මට ගහන්න එපා. මං කියපු වචන ටික බොරු. මොකද වචනනේ. වචන සියල්ල බොරු කිව්වහම මං කියන වචනේ ඇත්ත වෙනවද? නේද? එසම මේ කියපු වචන ටිකත් බොරු. දැන් සත්‍ය තුල ඒ ධර්මයේ තුල පිහිටන්න. ඒකට කියනවා ධම්මානුධම්මපටිපත්ති. දැන් ධර්මයේ හැඩේ, ධර්මයේ ලක්ෂණය ඔබට හොඳට පෙන්눔 කරලා දීලා තියෙනවා. ඔබගේ මනස, ඔබගේ ඉන්ද්‍රියන් ධර්මයේ තුල පිහිටවන්න. ඒ තුල වාසය කරන්න. එය හිරේ කරගෙන තද කරගෙන පවත්වන එකක් නොවේ. එහෙම පැවැත්වීමක් තිබුණොත් එතන සත්ව පුජ්‍යල වැඩපිළිවෙලක් එතන යන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේ ලෝකෝත්තර සමාධිය හිර කරගෙන, තද කරගෙන, දැඩි කරගෙන, දත් මිටි කාගෙන පවත්වන එකක් නොවේ. එහෙම වුණොත් ඒක ලෝකෝත්තර නෙමෙයි. ඒක කර්ම බලය, කර්මපතේ ක්‍රියාත්මක වෙන ලෞකික සමාධියක් වෙනවා. එනිසා ඔබ ඉන්නේ කොතනද, ඔබ ඉන්නේ වැරදි තැනද කියලා හැම තිස්සෙම අවධානයෙන් පරිස්සමෙන් ගන්න වග බලා ගන්න. ඒ ධර්මයේ තුල පිහිටවන්නේ තමාගේ ගැඹුරු ආධ්‍යාත්මය, තමාගේ මනස. නැත්තම් ඔබ මතු පිට ඔබේ ඉන්ද්‍රියන් ටික නම් ඒ ධර්මයේ තුල පිහිටවුවේ ඇස් අරිනකොට මේක නැති වෙලා යනවා. වෙනතුනේ තමාගේ මනස එතන පිහිටෙව්වොත් තමන්ට කතා කරන්න පුළුවන්, දේශනා පවත්වන්න පුළුවන්, දුවන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. හැබැයි මනස සියලු ලෝකයන් හිම නොඇලී පවතිනවා. සබ්බ ලෝකේ අනිරත සංඥා, සියලු ලෝකයේ කෙරෙහිම රතියක් ඇලීමක් නැතුව වාසය කරනවා. හැබැයි කතා කරනවා. හැබැයි කෑම කනවා. හැබැයි වාහනේ ඩ්‍රයිව් කරනවා. හැබැයි තමන්ගේ ව්‍යාපාරේ ගණන් හදනවා. නමුත් තමන්ගේ ආධ්‍යාත්මය ඒ සියල්ලගෙම නොඇලී පවතින ආධ්‍යාත්මික පරිවර්තනයකට ලක් කරගත්තොත් ඒ මනස නොසිඳ එකසේම පවතින. ගොඩක් දෙනෙක් දන්නේ නැහනේ තමන්ගේ ව්‍යාපාරේ ගනුදෙනු කරන්නේ කොහොමද, කඩේ වැඩ කරන්නේ කොහොමද, ඇලෙන්නේ නැතුව කියලා. එහෙනම් ඉතින් සෝහන් වෙච්ච කෙනා ඇලෙන්නේ කඩේ වැඩ කරනකොටනේ. එහෙම වෙන්නේ නැහැ. ආර්ය භූමියටපත් වෙච්ච අනේබිඩ සිටුතුමා වැනි අය බැංකු පවත්වාගෙන යනවා. අද කාලේ කියතොත් බැංකු අධිපති කෙනෙක් අනේබිඩ සිටුතුමා කියලා කියන්නේ. අනිත් අයට ණය ලබා දුන්නු, අනිත් අයගේ මුදල් තැන්පත් කරපු, ශාල කහවණු තියෙන ගබඩාවල් තිබුච්ච කෙනෙක්. කියන්නේ මුදල් ගබඩාවල් තියෙන, ඒ කියන්නේ වර්තමානයේ ගත්තොත් මහ බැංකුව වගේ එකක්. කු බැංකු ශේත්‍රය. එතකොට කොහොමද ඒක කවත්තන්ගේ? ආන්නේ ආධ්‍යාත්මික එසා ආධ්‍යාත්මික නොඇලීම, ආධ්‍යාත්මය තුලින් ආර්ය භූමියට පත්වීම. ආධ්‍යාත්මය තුලින් පුජ්‍යලයක් නොවේ, චරිතාරූඪයක් නැහැ, ආත්ම සංකල්පයක් නැහැ, අනාත්ම කියලා සංකල්පයකුත් නැහැ. අනාත්මයි කියලා අවබෝධ කරගෙන තියෙනවා. මෙතන කිසිවෙක් නැහැ කියන සංඥාවකුත් නැහැ, ඇත කියන සංඥාවකුත් නැහැ, නැත කියන සංඥාවකුත් නැහැ. කොටින්ම සැලකුවොත් වචන අතර නෑ, වචන සියල්ල බොරු කියන අවබෝධය සහ යථාර්ථය තුලයි වාසය කරන්නේ. වචන සියල්ල බොරු, කිසිදු වචනයක් ඇත්ත නෙමේ. බුදුහාමුදුරුවෝ කතා කරා නම් ඒ වචනේත් බොරු, මං කතා කරන වචනත් බොරු, ඔබ කතා කරන වචනත් බොරු, ලෝකේ තියෙන ඔක්කොම වචන බොරු. බොරු ටිකක් විතරයි වචනවල තියෙන, ඇත්තක් නැහැ. බොරුවට නිකන් මුසාවාදා වර්මණී කියලා කිව්වට කතා කරන හැම වචනයකම තියෙන්නේ බොරුවක්. මට කියන්න ඇත්ත වචනය. ලෝකේ ඇත්ත වචනයක් නැහැ කිසි දෙයක. ලෝකේ තියෙන බරපතලම බොරුම වචනේ තමයි මම කියන වචනයලු. එතකොට දවසකට වැඩිම ප්‍රමාණයක් ලෝකේ භාවිතා කරන වචනයක් මමලු. ඉතින් ලෝකේ තියෙන අර බෝඩ් ගහලා තියෙන සමහර නේද පන්සල් වල නේ ලෝකේ තියෙන මේ බොරුම වචනය මම කියන ඒ අකුරු දෙක. එතකොට ඒක බොරුම වචනය නම් ඊළඟ වචනේ ඇත්ත වෙන්න බෑනේ. මම යනවා කියන එක ඇත්ත වෙන්න බෑනේ. මම එනවා කියන එක ඇත්ත වෙන්න බෑනේ. මම කියන මූල සාධකේම බොරුවක් වෙනකොට කනවා කියන එක ඇත්ත වෙන්න බෑනේ. ඒස වචන බොරු පිනතුනේ. වචනවල සත්‍ය නැහැ, වචනවල ධර්මය නැහැ, වචනවල ඇත්ත නැහැ, වචනවල නිර්වාණය නැහැ. වචනෙන් නිවන් දකින්න ගියොත් එහෙම කවදාවත් නිවන් දකින්නත් බෑ. මොකද හේතුව? බොරුවෙන් නිවන් දකින්න බැරි නිසා. මොකක්ද ඇත්ත? එහෙමනම් මොකක්ද ඇත්ත? ඒක බොරු. මොකක්ද ඇත්ත? ඈ, ඒක බොරු. මොකක්ද ඇත්ත? ආ, ඒක බොරු. ඉතින් ඕක බොරුවක් නේ. ඈ, ඕක බොරුවක්. ඒකත් බොරුවා. ඕකත් බොරුවා. බොරුවක්. ඒකත් බොරුවක්. ඒකත් බොරුවක්. කියන්න බලන්න ඇත්ත මොකද්ද කියලා. ඕක බොරුවක්. මොකද ඇත්ත? ඈ, ඕක බොරුවක්. මොකද ඇත්ත? ආ, මොකද? ඕක බොරුවක්. ආ, මම අහන්නේ නැති ඉඳලා හරියන්නේ නැහැ නේ. මං දේශකයනේ, දේශක. අර මම කියලා දෙන්නේ මේ ධර්මයේ නිහඬයි, නිහඬව සිටීමෙන් කෙනෙකුට සත්‍ය අවබෝධ නොවන බැවින් මා හඬ නගා කියන්නේ කියලා අර මම පොතේ ආරම්භෙම ලියලා දෙන්නේ. ඕක බොරුවක්. ඕක බොරුවක්. මොකද්ද සත්‍ය? බෑනේ, ඔය පට්ටපල් ඌරුවක්. ඔක බොරුව. මොකද සත්‍ය කියන්නේ? මං කියවනේ ඔක බොරුවක් කියලා. කිසිම දෙයක් නැහැ කියලා එහෙම ගන්න එපා. එහෙම ගත්තොත් ඒක මහා බොරුවක්. ඒක දෘෂ්ටියක්. වචනයක් නෑ. ඕක බොරුවක්. තාම අවබෝධ වුණේ නෑ. මන් සත්‍ය මොකද්ද කියලා දන්න නිසානේ මම ඔය ඇත්තන්ට ඒක අවබෝධ කරවන්න හදන්නේ. මන් දන්නේ ඔය ඇත්තන්ට කියලා වැඩක් තියෙනවද? ඔය ඇත්ත දැනගන්න එපෙයි එක ඒකයි. මන් දන්නේක කියන්නේ මොකටද? ඉංගියක් දෙන්න පුළුවන් සීමාවට ගොඩ නැගුණාම ඉංගියක් දෙන්න පුළුවන්. ඉංගියක් කියලා කියන්නේ මේ අර අත්තු දවුවක් වගේ මෙහෙම ළඟට ආපු කෙනාම මේ උඩට ඇදලා ගන්න අතින් ඇදලා ගන්නවා වගේ වැඩක් ඒක. එතකොට 70ක්ම 10ක් ඈතින් ඉන්න මිනිස්සුන්ට අත දෙන්න බෑනේ. මේ මිනිස්සු මේ ළඟට ඉන්න ඕන අත දෙන්න. පොඩ්ඩ අත දෙන්න කියලා හරියන්නේ නෑ. 70ම ගානක් ඈත ඉඳගෙන. ඉංගියක් දෙන්න පුළුවන් මට්ටමට ඉන්න ඕන. බොරුවක් බොරුවක්. මොකද ඇත්ත? බොරුනේ කියන්නේ. මම අහන්නේ සත්‍ය කියන්නේ කුමක්ද කියලා. ඔබ අහපු ධර්ම කරුණ අතරින් මේ බණ ධර්ම අතරින් මේ දේශනාව අතරින්ම ඔබට කියලා දුන්න සත්‍ය කියන්නේ කුමක්ද කියලා ඔබ ඒක ප්‍රකට කරවන්න ඕන. ඔබ ඒක පෙන්වන්න ඕන. ඈ? දැන් ඒකත් බොරුවක්. දෙස් කියන්නේත් බොරුවක්, දැට් කියන්නේත් බොරුවක්, ඇට් කියන්නේත් බොරුවක්. බොරුවක්, ඒකත් බොරුවක්. ඒක සත්‍යය. ඒකත් බොරුවක්. මම මං කියපු එක. වචන සියල්ල ඊළඟට සත්‍ය. වචන වලින් බුදුහාමුදුරන්ටවත් ඇත්ත කතා කරන්න බෑ. මටවත් බෑ. කාටවත් බෑ. කිසිම කෙනෙකුට බෑ. වචන සියල්ල තියෙන්නේ බොරු කීමටම නිර්මාණය කරපු ඒවා. එහෙම නැත්නම් මේක සත්‍යය කියලා පිළිගන්න ඕන. එහෙම නැත්නම් ඔය ඇත්ත හිතාගෙන ඉන්න එක ඇත්තයි කියලා පිළිගන්න ඕන. ඔයාලු කැමති මොකකටද? නෑ? ඔබ තුල ප්‍රකට වෙන්න. ඔබ තුල දහම කියන්න වචනම ඕනද? දහම ඔබට වචන වලින් පමණද ඇසෙන්නේ ඔබට සංවේදීව නොදැනේද වචන වල තර්ක අතරමද ඔබ ඉන්නේ වචන අතරම ඔබ දෝලණය වෙනවද වචන අතරම ඇත්ත බොරුව වෙනුවෙන් ඔබ සටන් කරනවද බෞද්ධයෙකුට කිව්වොත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ බොරුයි කියලා කොහොමද යකාන ගිල්ලේ? කතෝලිකයෙකුට කිව්වොත් කතෝලික ධර්ම බොරුයි කියලා කොහොමද යකාන ගිල්ලේ? ඈ මුස්ලිම් වරයෙකුට කිව්වොත් එයාගේ කුරානේ බොරුයි කියලා කොහොමද යකාන ගිල්ලේ? ඒත් සත්‍ය අවබෝධ වූෙකුට සත්‍ය ලෝකය තුල නොපවතින බව සත්‍ය ලෝකය තුල නොපවතින බව අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ සියල්ල ඇත්තක් නෙමෙයි බොරුත් නෙමෙයි ඒ ඔක්කොම බොරු. දැක්කද වචන ලස්සන? ඇත්තක් නෙමෙයි හැබැයි බොරුත් නෙමෙයි ඒ ඔක්කොම බොරු. මං කියන එක තේරෙන්නේ නැද්ද තාම? ෆීල් වෙන්නේ නැද්ද? ඔයගලන්ගේ අර සෙන්සිටිව් මධ්‍යස්ථාන නැද්ද වැඩ කරන්නේ නැද්ද? බොරු නෙමෙයි හැබැයි ඇත්තත් නෙමෙයි ඒත්තේ ඔක්කොම බොරු. මම ඇත්තෙන්ම මම ඉන්නේ මොන පාර්ශවේද කියලා ඔබ හඳුනගන්න. ඇත්තයි කියන එකේද, නෑ කියන එකේද, බොරුයි කියන එකේද, මොකේද ඉන්නේ මම? කොයිද ඉන්නේ මම? මොන මොන ගණේද මම මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවද? හාමුදුරන්ට පෙන්නන්න බෑ කියන එක බොරුයි කියනවා. සංඥාවෙන් බලන ලෞකිකත්වයෙන් බලන කෙනා මොන 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 ගණේට මාව කැටගරි කරයිද කියලා කියන්න මන් දන්නේ නෑ. ඒ ආගේ ඉතින් වැඩේනේ යා ඒක කරනවා. මොකද කිසිවක් කිසිවක් අතර නැති බව. ඔව් කිසිවක් අතර නොසිටිය යුතුයි. වචන අතරවත් නොසිටිය යුතුයි. වචන අතරවත් නොසිටිය යුතුයි. දැන් ඔන්න ධර්මයට ගෙනල්ලා තියන්නේ ඔබ ලස්සනට. ධර්මයේ සමාධිය, ධර්මයේ ප්‍රඥාව, ධර්මයේ සුන්දරත්වය විඳින්න, දකින්න. ඒත් ඒ වචන ටික බොරු. ඒ කියපු වචන ඇතුලේ ධර්මයේ නෑ. විඳින්නලු. බොරුනේ. සුන්දරයිලු. මොන සුන්දරයිද? දෙකක් තියෙන්නේ, හැඩපේන එකක් තියෙන්නේ. ඉතින් පට්ටබල් බොරු. බොරු කිය කියා මැරෙන්න හදනවා ඒකත් බොරු. මේ ලෝකේ ඉන්න ඔක්කොම හාමුදුරුවරු කියන බණ ටික බොරු. මිනිස්සු අහන බණ ටික ඔක්කොම බොරු. ආගමික කාර්යය අනිත් ඔක්කොමත් කියන දේශනා ටික ඔක්කොම බොරු. මම මේ බොරුයි කියා කියන්නේත් බොරු. එහෙනම් මොකද්ද ඇත්ත? තාම ඇත්ත හුන්නේ නැද්ද? හප්පච්චේ මෙච්චර වෙනවා. තාම හුන්නේ නැද්ද ඇත්ත? කවද මේගොල්ලෝ ලෝකෝත්තර වෙන්නේද? සාමාන්‍ය පහවතර ළමයෙකුට වුණත් උත්තර පහක් ලියලා සර් රැයිල උත්තර හතරක් කැපුවොත් ඒ අකා දන්නව පස්වෙනි එක තමයි උත්තරේ කියලා. මේ ඇද්ද ඒක දන්නේ නැහනේ. සත්‍යයේ තිබෙන්නේ රසයක්. සත්‍ය තුළ තිබෙන්නේ යම් සොඳුරු බවක්, ප්‍රණීත බවක්, සැපයක්. ඒ සැපය, ඒ සුවඳ මලක සුවඳ වාගේ, පළතුරු ගෙඩියක රස වාගේ. ඒක තමන්ම අත්දකින්න ඇරෙන්න තව කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. අන්නාසි ගෙඩියේ රස මොනවද කියලා හෙවොත් අන්නාසි ගෙඩියේ රස අන්නාසි වගේම තමයි කියලා තමයි ඉතින් කියන්නේ. තව කෙනෙක් අන්නාසි කාලම දෙන්න ඕන අන්නාසි රස දැනගන්න. එනිසා මේ ලෝකේ වචන වලින් කතා කළ හැකි සීමාව බොහොම සීමිතයි. සත්‍යයේ පිහිටන්න, සත්‍ය භුක්ති විඳින්න. මොකද්ද සත්‍ය කියන්නේ? ඕක බොරුවක්. ඕක බොරුවක්. ඒක තමයි ඔක බොරුවක් ඔය කිව්වේ. දැන් අංකල්ලාට නට් එක හොඳටම තද වෙලා තියෙන්නේ. මං කියන දේ මොකද්ද කියලා නිකන් කියන්නේ මොකද්ද කියලා නිකන් හැඟෙනවනේ. ඒකට අනුගත වෙන්න. මොකද්ද සත්‍ය කියන්නේ? හා බොරුව. ඕක බොරුව. මොකද සත්‍ය කියන්නේ? ඔබතුමේ නැගිටලා ගිහිල්ලා අර අතනින් ඇතුල් වෙනකොටම බිත්තිය ගහපු පොඩි බෝඩ් එකක් තියෙනවා. ඒක කියවලේ. පුළුවන්. මොකද්ද ගහලා තියෙන්නේ? ඒක බිත්තිය ගහලා තියෙන පොඩි බෝඩ් එක. ඒකේ උත්තරේ තියෙනවා. යන්නකෝ ගිහිල්ලා බලන්න. මොකද්ද ඒකේ තියෙන්නේ? කවුරු හරි ළඟ ඉන්න කෙනෙක් හරි නැගිටලා එන්නේ එතුමාට අමාරු නැගිටලා යන්න ඇවිදින්න ඒ වෙනස්. ඔය දොර ළඟ වෙ තියෙන අනිත් පැත්ත යන්න. මොකද්ද කියන්නේ බලන්න? ආයි කියන්නේ බලන්න. ප්‍රඥාව යනු කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. දැන් ඒක මොකද්ද ඒක තේරුම? පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ, කතා කිරීම නොවේ, ප්‍රකාශ කිරීම නොවේ, දේශනා කිරීම නොවේ. මොකද්ද සත්‍ය? හා? ඒ බොරුවක් කිව්වේ. කට්ටිය සියලු දෙනාම බොරු කී කියා මේ දේශනේ ඇදගෙන යනවා. ඔබතුමත් බොරු කියනවා, මාත් බොරු කියනවා, ආයි අනිත් තව එක්කෙනෙකුත් බොරු කියනවා, ආයිත් මම බොරු කියනවා, ආයි ඔයගොල්ලෝ බොරු කියනවා. මේ බොරු නම් ආයි ඉතින් බොරුවක් අහන්න කොහේ හරි යන්න ඕන. ගිහිල්ලා ආයි කොහේ හරි වාඩි වෙලා එතනත් බොරුවක් අහගෙන ඉඳලා ආයි ටික කාලයක් ඉඳලා ඒකත් බොරුවක් කියකේ තව දැනකට දුවලා ඉවරලා මේ බොරු ලෝකයේ ඇත්තක් හොයනවා. අර ලංකාවේ දේශපාලනේ වගේ තමයි බූරුව සෙට් එකක් දාලා අක්ෂේත් තෝරන්න කියනවනේ. ඒ වගේ තමයි. මේ ඔව් බොරු ගොඩක් තියෙන හැමදැනම බොරු තියෙනවා ඇත්ත හොයන්න කියනවා. ඇත්ත කොහෙද තියෙන්නේ කියලායි මං අහන්නේ. මේ සත්‍යකෝ? සත්‍ය කුමක්ද? කිං කුසල ගවේසි කිං සත්‍ය ගවේසි සත්‍ය anu කුමක්ද? මොකද්ද සත්‍ය කියන්නේ? බොරු කියන්නේ නැතුව ඉන්න. එහෙම තමයි කියන්න වෙන්නේ. ડોક્ટર අහුණා. ආ ડોક્ટર අහුවෙලා තියෙන වැඩේ. ඔබතුමියට අහුන්නේ නැද්ද තාම? ඈ එහෙනම් අල්ලගන්න, ඉක්මනට අල්ලගන්න. සීනි ටින්ගක් බැලන්ස් කරගත්ත නම් ඔක අල්ලගන්න තිබ්බා. සීනි වැඩි වුණා විමර්ශන ශක්තිය අඩු වෙනවා. හැර ලේවල ඝනත්වය වැඩි වෙනවනේ. ඒකට කල්පනා කරන්න අමාරු වෙනවා. කාගේ වුණත් එහෙමයි, කාට වුණත් එහෙමයි. නමුත් අල්ලගන්න. සත්‍ය anu කුමක්ද? මන්ට ලහුණා. තාම හුන්නේ. වේ නෝන මාත්‍යට තහුණාද? ෂුවර්ද? ඈ බොරු කියන්නේ බා. බොරු ඈ ඒකත් බොරුවක්. ඒකත් බොරුවක්. මෙතන ડોક્ટર විතරයි තාම අහුවෙලා තියෙන වැඩේ. බොරු තමයි කියන්නේ. ඒ කියන්නේ බොරු වෙන්නේ. සත්‍ය කියන්නේ කුමක්ද? ලදරු අවස්ථාවේදී ලදරු වෙන්න ඕන තමයි. ලදරුවාටත් සක්කාය ස්වરૂප තියෙනවා. බාහිර සංස්කාර නැති වුණාට මව කුසේ කලලේ පවා සක්කාය ස්වરૂපේ තියෙනවා. ඒ නිසා ලදරුවා කියලා කියන්නේ සක්කාය දිට්ඨික කෙනෙක්. පළවෙනි නොයින් එක දැන ගැනීම, හඳුනා ගැනීම. මොකද්ද? මම කියලා ගැහෙන්නෙත් එහෙම තමයි. හට ගැවුනේ එහෙමයි. පොඩක් අර කලලේට ඇවිල්ලා හිමින් සැරේ නලියනවා. මම කියලා. ඉතින් ඒක ලොකුවට ගැහිලා තමයි එළියට ඇවිල්ලා මම කියලා ගෑ ගහන්නේ. එතෙන්දි වචනයක් නැහැ. ඊ ගැස්සෙන ගැස්සිල්ලට මම වචනයක් අර දුන්නා. ඒක ඇතුලේ තියෙනවා ඒක. ජෙලිෆිස් කෙනෙක්ගේ වුණත් ඒක ටිකක් ජෙලි වගේ ගොඩක් වුණත් නේද ඔය ඇවිදගෙන යනවා නම් ඒක ඇතුළේ තියෙනවා. ආන්නේ ස්වરૂපේ නැහැ රහතුන්ට. මේක අහලා මනස හිර කරන්න, තද කරන්න, ආකල්ප ගන්වා ගන්න එහෙම වෙන්න අවශ්‍ය නැහැ. නිදහසේ තේරුම් ගන්න. තේරුම් ගැනීම තුළ සියල්ල ස්වභාවයෙන් සිද්ධ වෙනවා. තේරුම් ගන්න. වටහා ගන්න. සත්‍ය පාලනයෙන් තොරයි. සත්‍ය පාලනයෙන් තොරයි. ඔබේ මනස සත්‍ය තුල පිහිටවා ගන්න. සත්‍ය කුමක්දයි හඳුනා ගන්න, අවබෝධ කර ගන්න, සත්‍ය තුල පිහිටා ගන්න. ඒකට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපatti. ධර්මයේ සැබෑ ලක්ෂණය තුල තමාගේ මනස පිහිටවා ගන්නවා. තමාගේ සිත පිහිටවා ගන්නවා. සිටිවිලි නෙමෙයි සිත පිහිටවා ගන්නවා. සිටිවිලි නම් ඇවිල්ලා යන්න පුළුවන්. සිත පිහිටවා ගන්නවා. සමහර උදවිය සිටි විලි තුල ධර්මය හදාගෙන ඉන්නවා. ඒක වැඩක් නැහැ. සිතයි ධර්මය තුල පිහිටන්න ඕන. සිටි විලි නොවේ. හැබැයි මුලදි සත්‍ය මුණ ගැහුණත් ආයි දන්නේ නැතුව හෙමින් සැරේ අර මමත්වයේ අවශේෂයේ සත්‍ය තුලට බැස ගන්න ස්වરૂප තියෙනවා. ඊළඟට සත්‍ය උපාදානය කරන්න පටන් ගන්නවා. ඒකට කියනවා ධර්ම සංකාරය, ධර්ම උපාදානය කියලා. එහෙම නොවෙන්න ආරක්ෂා කරන එක හොඳ සිහියෙන් කරගිය යුතු දෙයක්. අන්න ඒකට කිව්වා නගරයක් මැදින් රත් වෙච්ච තෙල් චාච්චියක් අරගෙන දඬුවම් ලබන පුජ්‍යලේ පිටිපස්සෙන් උල්කරුවෝ පස් දෙනෙක් තියාගෙන සිහියෙන් යනවා තෙල් බින්දුවක් හලන්න නැතුව වගේ කියලා කිව්වා. නැත්තම් මේ මමත්වයේ ස්වરૂපයෙන් මිදුණු මනස ඇතුලේ මේ මමත්වයේ ලක්ෂණ රිංගලා ඕක ඇතුලේ මිත්‍යා සත්‍ය, මිත්‍යා වායාමය, මිත්‍යා දිට්ඨිය පැලපදියම් වෙන්න බලනවා. එනිසා මේකට අවශ්‍ය කරන සතිමත් භාවය කියන එක මහා පුදුම විදියට තිබිය යුතුයි. එහෙම නැත්නම් ඒක පුරුදු කරද්දී විනාඩි 5යි මුලදී, පස්සේ 10 යනකොට අහුවෙලා, ඊට පස්සේ කාලයක් යනකොට විනාඩි 10ක් පුළුවන්, 15ක් යනකොට අහුවෙනවා. ඉතින් එහෙම වෙලා අර ලෝකෝත්තර සතිමත් භාවය, ලෝකෝත්තර සමාධි ලක්ෂණය, ප්‍රඥා ලක්ෂණය කෙනෙක් තුල වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන තරමට සංයෝග දුරු වෙනවා. එනිසා ලෝකෝත්තර ශක්තියක් හොයාගෙනයි මගේ බුදුහාමුදුරු වැඩුවේ. ලෞකික ශක්තියක් නෙමෙයි. දැන් කට්ටියට තේරුණාද ඒක? තමා තුල සොයන්න සත්‍ය, තමා තුල, දේශනේ තුල නෙමේ සත්‍ය තියන්නේ, තමා තුල. තමා තුල සොයන්න, තමාගේ සිත තුලින් සත්‍යමතු කරගන්න. දේශනාව තුලින් සත්‍යමතු කරගෙන වැඩක් නැහැ. දේශනාවක් ඇතුළේ තියෙන වචන, වචන සියල්ල බොරු. තමා තුල සත්‍යමතු කරගන්න. ඇත්ත වැරදි වැඩක් කළා. මොකද්ද? දේශනාව තුලින් සත්‍ය සොයනවා, පොත් තුලින් සත්‍ය සොයනවා, පුජ්‍යලය තුලින් හොයන්න බෑ. තමා තුලින්, තමා තුලින්, තමාගේ ආධ්‍යාත්මය තුලින් සත්‍ය මතු කරගන්න. අන්න ඒක විඳින්න පුළුවන්. ඒක විඳනීයයි, හැබැයි අවේදීතයි. ඒක හරීම විඳනීයයි, ඒත් අවේදීතයි. බොරු වචන. ඒක ප්‍රත්‍යක්ෂ කරා කෙනාමයි ඒක දන්නේ. නැත්තම් වචන වලින් කොච්චර උත්සාහ කළත් ඒක අඹ රස කියන්න වගේ උත්සාහ කරනවා වගේ උත්සාහ කෙරෙල්ලක් එච්චර සාර්ථක නැහැ. වචන බොරු. මානෙල් මලක සුවඳ, නිලුම් මලක සුවඳ, රෝස මලක සුවඳ කියන්න බෑ. මේ මල් ප්‍රත්‍යක්ෂ ලෙසම සිප ගන්නා කෙනෙක්ම පමණයි, නාසයේ තියෙන කෙනෙක්ම පමණයි, ගන්ධ ඉන්ද්‍රියන් වැඩ කරන, මොලේ සංඥා වැඩ කරන කෙනෙක්ම පමණයි ඒක දැනගන්නේ. තාම මුණ ගැහුන්නේ නැත්නම් තාම හොයන්න ස්වාමින් වහන්සේ සැබෑ සත්‍ය තියෙන තැන පැහැදිලි කරලා දෙනවා සොයාගන්න. ටිකක් දේශනාවල් වලට පැරණි අයට මේක ලේසි සොයා ගන්න, ටිකක් ආසන්න වෙලා ඉන්නවා හැමෝම වගේ. අලුතෙන් ආපු අයට නම් නිකන් ඔළුව හිරි වැටෙන නොතේරෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ටිකක් අහපු අයට තවත් පටලැවිලි ගොඩක ඉන්නවා. අලුතෙන් ආපු අයට නම් නිකන් කරකවලා තෑරියා වගේ ගතියක් තියෙනවා. මට ඕඩියන්ස් එකෙන් පේන ටික ඕක. හැබැයි දෙන්න දෙවුණු වෙන්න, දේශනාවල් අහන්න, සහභාගී වෙන්න, සත්‍ය අවබෝධ කරගන්න. පැහැදිලිද ස්වාමීන් වහන්සේ දේශනා කරපු ඒ කාරණේ පැහැදිලිද අපැහැදිලිද? අපැහැදිලි අය අතුස්සන්න බලන්න. අපැහැදිලි නම් අතුස්සල කියන්න. අපැහැදිලි හොඳයි. මාත්‍ය අලුතෙන යාවනේ. හා දිගට එනවානේ. ආ මං කියපු දේ හොඳටම පැහැදිලි වෙන දවසක් ඔබට මුණ ගැහෙනවා. හැබැයි ඒ දවසට කලින් ඔබ අද ඒක පැහැදිලි කරගන්න. මරණාසන්න මොහොතේ හුස්ම යනකොට ඔබ පැහැදිලි වෙනවා. ඒ වුණාට එදාට තේරුම් ගන්න වැඩක් නැහැ නේ, විඳින්න බෑනේ ඉතින් එහාට. ඒ නිසා ඒක අද තේරුම් ගන්න. දැන් දැක්කනේ මං කිව්වනේ පැහැදිලි වෙන දවසක් එනවා ඔටෝමැටිකලි. එදාට කලින් මේක තේරුම් ගන්න. මොකද්ද? මරණාසන්න මොහොතේ අවසාන හුස්ම අදිනකොට, අවසාන හුස්මට කලින් එක අදිනකොටත් තේරෙන්නේ නැහැ. අවසාන එක අදිනකොට තමයි ඔක තේරෙන්නේ. එතකොට වැඩක් නැහැ. ඒක නිසා ඒක අද තේරුම් ගන්න. දැන් ඔබට හිතෙන්නේ මොකද්ද? අවසාන හුස්ම ඇදලා නැහැ නේ හැමදෙරුනේ තාමනේ. ඒක තමයි. ඒවා අදින්න කලින් තේරුම් ගන්න ඕනේ. ඇදලා තේරුම් අරගෙන කියන්න බෑනේ ඒක. ඒක දෙපාරක් අදින්නේ අවසාන හුස්ම. අවසාන හුස්ම කියන්නේ අවසාන එක. එහෙනම් එතෙන්දි තේරෙන එක කලින් තේරුම් ගැනීම සත්‍ය අවබෝධය. මොකද තේරුම් ගන්න එතෙන්දි? සාමාන්‍ය ඔබට හිතෙන විදිහට කියන්න බලන්න එතන. මොකද තේරුම් ගන්න? මම බොරු කියන්නේ නැහැ ඒකට. කියන්න බලන්න. අනිත්‍ය බව. එකෙන් අදහස් කරේ මේ කිසිවක් පාලනය නැත, බොරුවක්, හීනයක්, මායාවක් නේද? ඒ වගේ අනිත්‍යයි කියන වචනේ සත්‍ය වචනයක් නෙමෙයි. අනිත්‍යයි කියලා කියන්නේ බොරු වචනය. ඇයි ඒක බොරු කියලා කියන්නේ? ඔයගොල්ලෝ කැමති නැද්ද ඒකට බොරු කියනවට? මාත්‍ය සමහර මැහුම් තියනවා මේ ශරීරේ පැලුනහම එහෙම තැන්වලට මැහුම් දානවා දොස්තරලා. ඒ මැහුම් කපන්න ඕනේ නැහැ. ඇයි? මැහුමත් එක්කම ඒකට දිය වෙලා යනවා. ඒක මිල වැඩි. ඒ මැහුම් කපන මැහුම් ටිකක් මිල අඩුයි. මොනවද ප්ලාස්ටික් සර්ජරි අනමනම් කරන ඒවා කට්ටිය ඒක දාන්නේ නේ. ධර්මයේ තියෙන එහෙම එකක්. ධර්මයේ තියෙන මේ නූලක් වචනය ඒක හරියට අර දිය වෙලා යන එකක්. පස්සේ මම කපන්න ඕනේ නැහැ. දිය වෙලා යනවා. මමත් එක්ක තුවාලෙත් එක්කම ඒක දිය වෙනවා. දිය වෙලා යනවා. හැමතෙම ඒක බද්ධ වෙනවා. ඒක හදන්නේ මම හිතන්නේ මාළු බොකු වලින්. මැටීරියල් එක මොකද්ද දන්නේ නැහැ අපි මානව නේද? මම හිතන්නේ මාළු බොකු එහෙම අරගෙන ඒක හදන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඒක දියලා යනවා. ඒක ස්වභාවික සත්ව කෙන්දි වර්ගයක්. ඉතින් මේ ඒ වගේ තමයි ධර්මයක් පින්නතුනේ. විද්‍යාපත්‍රය කියොත් මෙහෙ යනවා, මෙහෙ ඇදලා ගන්න බැරි වෙනවා. ඒක නිසා අය ආවා. ඒ වගේ තමයි ධර්මය. ඒ වචන කියන්නේ මැහුම්. ඒ මැහුම් ඒ තැන්වලම දිය වෙන්න ඕන. ඒ වචන වෙනම කපන්න සිද්ධ වුණොත් එහෙම ආයුතු ආල වෙනවා. මැවුම් ගැනත් මතක් කරපු නිසා මතක ඇතුව හිමින් ඇවිදින්න කාටත් කියන්නේ සෙරප්පු දැන් මම ලිස්සනෝ වැඩි වඩා පරිස්සමෙන් ඇවිදින්න ටයිල් ගෙවල් වල වුණත් එහෙමයි මෙහෙ වුණත් එහෙමයි කොහෙ වුණත් එහෙමයි මම දැකලා තියෙන වැසි දවස් වලට එක්කෙනෙක් දෙන්නේ අලිය පොලේ ගහනවා වගේ දඩෝන් ගාල වැටෙනවා කේන්ද්‍රී ගාන්නවත් නැතුව හනික දුවනවා ඒ උනාට ගෙදර ගිහිල්ලා පත්තු වඳින්න වෙනවා කාටත් එනෝ අපිටත් එනෝ කියන්න බෑ කොතනද වතුර ටිකක් වැටලා තියෙන්නේ අඩිය තිබ්බොත් ලස්සනෝ පඩි දාලා ගෙවල් හදාගත්තා වගේ නෙමෙයි පඩි ලිස්සුවොත් සත්‍ය මං ඔය ඇත්තන්ට උගන්නන කෙනෙක් නෙමෙයි ඔය ඇත්තන්ව වෙනස් කරන කෙනෙක් ධර්මයේ උගන්නන තැන් තියෙන ඒ තැන් වලට ගිහිල්ලා ඕන ඉගෙන ගන්න මම මෙහෙදි කරන්නේ වෙන ධර්මයේ උගන්නන්නේ වෙනස් කරනවා වලක වැටිච්ච බූරුවෙක්ගේ ඇඟ උඩට පස් දාන්න දාන්න මේ බූරුවත් නිකන් හිටියේ නෑ ඒ පස් ගොඩ උඩටම ගොඩ වුණා ගොයියත් පස් දැම්මා දිගටම ගොඩ වුණා උඩට ඊට පස්සේ උඩටම ටිකක් ලඟ වෙනකන් ඉඳලා උඩට පැන්නා ඔය අලි 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 වුණාමත් එහෙමයි අලි ගොඩ ගන්නෙත් එහෙමයි ගවය හරක් එළුවොත් එහෙම ගොඩක් වෙලාවට ඒ හොඳ ක්‍රමයක්. ඉතින් මේකත් එහෙමයි. ඔබට ලබා දෙන දේශනාත්මක වචන වලින් ඔබ අවබෝධයෙන් ටික ටික ඒ වචන උඩට නැගලා උඩට එන්න ඕන. ඒකට ගොඩක් ඉවසීම ඕන. ගොඩක් කල්පනාව ඕන. අන්න ඔබේ විදර්ශනා ශක්තියෙන් උඩට නැగిලාවිලා ඔබ යම් දවසක මේ ලෝකේ විශිෂ්ට ඥානයකින් දකින දවසක් උදා වෙනවා. උගත්කම නෙමෙයි මේක. මේකට දර්ශන ඥානය, දාර්ශනික ඥානය. මේක උගත්කම නෙමෙයි. උගත්කම ලේසියිනේ. මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙම මෙහෙම මෙහෙමයි වෙන්නේ එච්චරයි ආයෙ ඉතින් ආයෙම උගත්කම හරි ලේසි කියලා දුන්නම් එච්චරයි ෆොටෝකෝපි ගහ ගන්න පුළුවන් නම් ආයි පේපරේ හම්බුනාම ඒකම ලියාගෙන ගියත් ඒක වැඩි විස්තර දැනගත්තේ නැති වුණා කමක් නැහැ මේකට උත්තරේ මේක මේකට උත්තරේ මේක මේකට උත්තරේ මේක රයිට් සිම්පල් ටීචින් එච්චරයි හොඳයි මම මෙතෙක් වෙලා දේශනා කරපු වචන ටික සියල්ල එකට ගොනු කළොත් එහෙම කියන්න පුළුවන් එක වචනයකින් මොකද්ද කියන්න පුළුවන් ඒ දේශනේ ඇතුලේ කිසිම වචනයක් තිබ්බේ නැහැ මට තේරෙන විදිහට ඒක තව විදිහටත් කියන්නත් පුළුවන් ඔය ඇත්තන්ට ඒක වුණාට එහෙම කියන්න හොඳ නැහැ මෙතෙක් දේශනා කළේ බොරු කියලා කියන්නත් පුළුවන්. එහෙම කියන්න හොඳ නැහැ. මේ වචන තුල කිසිදු වචනයක් තිබ්බේ නැහැ. ඒකනේ වචනයක් තිබ්බේ නැහැ කියන එක තමයි ඉතින් බොරු කියලා කියන්නේ. ඒකම අර්ථය. නමුත් ඒකට දක්වන ආකල්පයත් ඒ විදිහට වෙන්න ඕන. නිග්‍රහශීලී ආකල්පයක් වුණොත් එහෙම ඒක හරිනේ නේ. බුදුරජාණන් වහන්සේ විමසන ශ්‍රාවකයෙක්ගෙන් ඔබ වහන්සේ ආයුෂ්මතුනේ මායි දෙන්න දෙන්නේද එක්කෙනෙක්ද කියලා අහනවා. සමානද අසමානද කියලා අහනවා. ඔන්න බලන්න විශිෂ්ටයි කියලා කියන්නේ. උත්තරේ දිය යුතු කෙනා තමයි සත්‍යේ වුණත් උත්තරේ දිය යුත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙන්න ඕන උත්තරය ගෝලයක් දුන්නාම ඒක කැතයි. ඒක තමයි ජේෂ්ඨත්වයට ශ්‍රේෂ්ඨත්වයට ගුරුත්වයට ගරු කරන විදිය. බුදුරජාණන් වහන්සේ විමසනෝ ශ්‍රාවකයන් ශ්‍රාවකයා දෙන්නෙම නෑ උත්තරේ. භාග්‍යවතුන් වහන්සේම දේශනා කරන සේක්වා. මං උත්තරේ දන්නවා. ඒ වුණාට මට ප්‍රකාශ කරන්න අයිතියක් නෑ. දැන් ශ්‍රාවකයා කිව්වොත් එහෙම මමයි ඔබ වහන්සේ දෙන්නම එකයි කියලා එක හරි කැතයිනේ. ඒ නිසා නිරන්තරයෙන් මේක පැවරෙව්වා බුදුහාමුදුරුවන්ටම බණ පොතේ ඔන්න ඔය වගේ සියුම් කාරණා ඇහිඳ ගන්න ඕන නිකම් පොත් කියවන් යන්න එපා කියන් යනකොට මේවයි තියෙන අන්තර්ගත සියුම් කාරණා මේවා. මේව පොතේ කියලා දීපුවා නෙවෙයිනේ. මේව මම දකින කාරණා. කියන භාග්‍යවතුන් වහන්සේම දේශනා කරන සේක්වා කියලා දෙනවා අතාර. ඒකට භාග්‍යවතුන් වහන්සේ කියනවා අපි එක සමානයි. අපි අවබෝධයෙන් එක සමාන නිකම් බොරුවට බුදුහාමුදුරු සාරාතන් වහන්සේලාට වෙන ඥානයක් තියෙන, බුදුහාමුදුරන්ට වෙන ඥානයක් තියෙන, බොරු පට්ටපල් බොරු. බුදුහාමුදුරන්ට මුකුත් ඥානයකුත් නැහැ, රාතන් වහන්සේලාට මුකුත් ඥානයකුත් නැහැ, මටත් නැහැ. ඔයත්තන්ට තියෙනවා. සන්තෝෂයිනේ. බුදුහාමුදුරන්ට ඥානයකුත් නැහැ, ආර්ය රහතන් වහන්සේලාට ඥානයකුත් නැහැ, මට ඥානයකුත් නැහැ. ඔයත්තන්ට තියෙනවා. සන්තෝෂයිනේ. ඥානවන්තයිනේ. සන්තෝෂයි. මේ සමාජේ ඥානවන්තයි කිව්වහමකෝ අකමැති වෙනවා. ඒ ඔයත්තන්ටත් කියන්නේ අර ඥානයක් නැති තැනට ඉන්න අකමැතිද? ඒ විමුක්ති ඥාන කියන්නේ ඕකට තමයි. විමුක්ති ඥානයක ඇතුලේ ඥානයක් තිබුණොත් ඒක විමුක්තිද? නෑනේ. එන ඥානවන්තය සතුටු වෙන්නකෝ. ඥානවන්තයෙක් කියලා කිව්වම ලැජ්ජ වෙන්න. විමුක්ති ඥාන, ඥාන කිසිවක් නෑ. මට මෙලෝ ඥානයක් නෑ පින්නතුනේ. සන්තෝෂයි නේද? ඔයත්තන්ට අපච්චියේ තියෙන ඥාන, ලොරි ගණන් ටොන් ගණන් තියෙන්නේ එක එක ඥාන. සන්තෝෂයිද? දැලැජ්ජයිද? ලෝකේ තියෙන දේවල් පුරෝගර නේද? එක එක ඥාන. සමහර අයගේ නමම ඥානක් කළා. ඕ ඥානක්. ඒ ඥානෙම පුරෝගන එක එක ඥාන. ගමේම තියෙන කේලම් කියනවා ඇති හැමදැනම ගිහිල්ලා. මෙතනත් ඉන්නවත් දන්නේ නැහැ ඥානක් කළා. ඒ වෙන එකක්. ඒ මේ ඥානනේ. ඥාන කියන්නේ එක ඥාය කියන්නේ වෙන එකක්. ඒ නයන දෙක වෙනස්. කොටස් දෙක. පොතේ තියෙන දේවල් පින්නතුනි පොතේ තියෙන විදියට ඉගෙන ගන්න හරි ලේසියි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ත්‍රිපිටකයේ තියෙනවා, අන්තර්ජාලය තියෙනවා, සිංහල වචනයක් වුණත් මේ ඩික්ෂනරි පවා තියෙනවා. මේ ඒ ඕන වචනයක අර්ථය මොකද්ද කියලා ඉවරලා සිංහලෙන් ටයිප් කළත් වෙනවා, ඉංග්‍රීසියෙන් ටයිප් කළත් වෙනවා. ඇත්තටම හරිම ලේසි හොයාගන්න. ඊළඟට ඒක අරගෙන ඒකට සම්මත අර්ථයක් දීලා තියෙනවා. ඒ සම්මතයෙන් ඒ සම්මතාර්ථය බාර ගන්න. තේරුණා නේද? ඒකයි කරන්න තියෙන්නේ. සම්මතයේ තියෙන අර්ථයක් ගන්න අපිට අවශ්‍ය කරලා තියෙනවා නම් ඒක විභාගයකට මොනවා හරි දෙයකට ලිපියකට අන්තර්ගත කරන්න. එතකොට අපි භාවිතා කරන්නේ පරමාර්ථ ඒවා. ඒකට භාවිතා කරන්නේ සම්මත අර්ථයක්මයි. සම්මත අර්ථයක්මයි භාවිතා කරන්නේ. එතකොට ඒක ඒ ගත්ත ඒක සම්මතේට සත්‍ය. සම්මුති වචනං සත්‍යං. ලෝක සම්මත කාරණා. මේ ලෝකේ තියෙන සම්මුති වචනයක් ඒක ලෝක සම්මත කාරණයක්. එතකොට දර්ශන ස්වභාවයෙන් කතා කරනකොට පරමත්ත වචනං සත්‍යං ධම්මානං තත්ත ලක්ෂණං. ඒක ධර්මයේ තත්ත ලක්ෂණයක්. මම දන්නේ තේරෙනවද කියලා මේ සීමාව. තේරුණානේ? තේරු නැත්නම් ඉදිරි හිටියා හිටාට. ඒක නිසා මේ කොටස් දෙකක්. ඒ නිසා සම්මුතියක් පරමාර්ථයක් වෙන්නේ නැහැ කවදාවත්. පරමාර්ථයක් සම්මුතියක් වෙන්නේ නැහැ කවදාවත්. මේ දෙක පටලව ගන්නත් එපා. ඒ නිසා තමයි ආනන්ද හැමදෝ ගොඩක් අයට අඳුර ගන්නත් බැරි. සම්මුති වෙලහට සම්මුති ස්වરૂපයකින් සම්මුති ආකාරයකින් වැඩ කරනවා. පරමාර්ථ ආකාරයකින් ආවම යවු අර හිටපු ආඳුරු මෙච්චර ලොකු බණක් කියනවාද කියලා එහෙමත් හිතනවා. ඔය ත්‍රිවිල රහකෙම යනකොට ඔබ වහන්සේද බණ කියන්නේ? නෑ නෑ මම නෙමෙයි අපේ ලොකු හාමුදුරු කියලා කියනවා. මොකද මේ මිනිස්සු විශ්වාස කරන්නේ ඔයිතා සාමාන්‍ය විදිහට මොකක් හරි දෙයක් ගැන කතා කරගෙන මේ මිනිස්සේගේ මට්ටමට කතා කරගෙන දෙයක් ගැන මම බණක් කියනවා කියලා දන්නේ නැහැ. ඊළඟට සමහරලාට වාහනවල යන එන එන ගමන් කතා බහ කිරීල්ලේදී මගෙන් බලාපොරොත්තු වෙනවා සමහර අය මේ විදිහේ දේශනාත්මක ස්වරූපයේ කතා. මම කියනවා මම වාහනේ යද්දී බණ කියන්නේ නැහැ. වාහනේ යද්දි පාර ගැන කතා කර කර යනවා. වාහන ගැන කතා කර කර මිනිස්සු ගැන කතා කරනවා. ඒගොල්ලගේ තියෙන පොඩි පොඩි පෞද්ගලික පස්සේ ආරවා මේවා. මම බණ කියන්නේ. බණ කියන්නේ ධර්මාසනාරූඪ බණ කියන වෙලාවට. ඒක ධර්ම ගෞරවයක් තියෙනවා. පොඩි කාලේ අපි ලෝ වැඩ සංග්‍රහ ඉගෙන ගත්ත විදිහට උඩ ඉන්න අයට බණ කියන්නේ, පහල ඉන්න අයට බණ කියන්නේ. කැප් දාගත්ත අයට බණ කියන්නේ, ආරාධනාවක් නැතුව ධර්මයේ කියන්නේ. මේ වගේ දේවල් තියෙනවා මගේ ළඟ. ධර්ම ගෞරවේ නැත්තම් ධර්මයේ කියන්නේ. නුසුදුසු වෙලාවල් වල ධර්මයේ කියන්නේ. හිටගෙන ඉඳන් වාඩි වෙලා ඉන්න කෙනාට ධර්මයේ කියන්නේ. ඒව ඉබේම වන්දන්නේ මට පිහිටලා. මම නෙමේ පින්නතුනි සැරියුත් හාමුදුරුව තමගේ අම්මට බණ කිව්වේ නේ ධර්ම ගෞරවේ නැති නිසා. තේරුණා නේද? ඉතින් ආයි අහන්න දෙයක් නැහැ. අම්මා වුණත් ඔය යන දිහාවක ඕන විදිහක ඵලයන් කියලා ඇතැරලා දාලා තිබ්බා. බුදුහාමුදුරු කිව්වේ ගිහිල්ලා කොහොම හරි සම්මාදිට්ඨියට පත් කරවන්න කියලා. ඒ ධර්ම ගෞරවය පිහිටන්න ඕන. ධර්මයේ හොයාගෙන එන්න ඕන. ධර්මයේ හොයන්නේ නැත්තේ තාම බැට කාලා නැහැ. ඒකයි සමහර අය බැට ගන්න ඕන. මොනවද? වියෝ දුකෙන් පීඩාවෙන් පියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ. එහෙම නැත්නම් ප්‍රඥාව නැගින්න ඕන. එක්ක ජීවිත අවබෝධය ඇති වෙන්න ඕන. අන්න එහෙම තමයි. ඉතින් මෙතන මේ සමහර උදවි මේ ඔක්කොම ධර්මය අහන්නේ යම්කිසි ජීවිතේ ඒ විප්‍රයෝග දුක් තියෙන නිසා. සමහර අය නම් එන ඔය ආත භූත කඩාගෙන වගේ ඉතින් වෙන වැඩක් නැති හින්දාවිල්ලා වාඩි වෙලා ඉන්නේ. එහෙම තුන්දලා ඉන්නවා. ඉතින් ඒක නිසා සමහර කට්ටිය ධර්මය හොයනවා. අර මේක තේරුම් ගන්න ඕන. මට සංසාර විසඳුමක් තියෙන්න ඕන. අපි තා වුරුදු 20කින් 30කින් 40කින් 50කින් මැරෙනවා. එතකොට පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති කියලා අඬන්නේ වෙන්නේ. ඈ ඒ නිසා සත්‍ය අවබෝධ කරගන්න. අන්න ඒ වගේ ප්‍රඥා නෝන පහළ වෙනවා. ඉතින් ඒත් ඔයයිලා ධර්මයේ හොයනවා. ධර්මයේ කියන්නේ වැරදි නෙමෙයි, වැරදි අඩුපාඩුකම් නෙමෙයි. වැරදි හොයන්නේ නෑ. කුණු හොයන්නේ නැහැ. කුණු හොයන්නේ ඇවිල්ලා කුණු තියනවද කියලා කෑ ගහන්නේ කුණු ටැට්ටරේ. ඒස කෙනෙක් ළඟ තියෙන ධර්මයයි මතු කරලා ගන්නෙ. දැන් කිරි දොවා ගන්න ආපු මිනිස්සේ කරකෙක් වැස්සියෙක් ළඟට නේද? ඔව් වැස්සී නාලද කියලා බලන්නෙත් නෑ. මේ ගොම හැලිනවද අරව මේ ඔයව මුකුත් බලන්නේ නෑ. හිමින්සරි කිරි ටික දුවාගත්ත පරිස්සමට ගියා. එනිසා අඩුපාඩුවක් නැති ගුරුවරයෙක් හොයනවයි කියන එක උඩු රැවුලක් සහිත කැස්බෑවෙක් හොයනෝ වගේ වැඩක් කියලා අචංචාහමඳුරු දේශනා කරලා තියෙනවා. ඔය වැරදි හරි වැරදි කියලා හිතන්නේ එයාට සාපේක්ෂිතව එයා ඔළුවේ දාගත්ත මොකක් හරි ගැජමැටික් එකක්නේ. ඉතින් කාට වුණත් මොනවා හරි දෙයක් වැරදි කියලා පේන්න පුළුවන්. ඒක නතර කරන්න බෑ. ඒක නතර කරන්න බෑ. කාගේ හරි මොකක් හරි අදක් උදක් තියෙන්න පුළුවන්. අඩුවක් පාඩුවක් තියෙන්න පුළුවන්. සමහර මිනිස්සු පොෂ්‍යක මනින්නේ භාෂාවෙන්, කතා කරන විදියෙන්, ඉංග්‍රීසි කතා කරනවා නම් ඉංග්‍රීසි වැරදි. අය පොෂ් නැහැ. නේ? එහෙමත් තලයක් තියෙනවා. තව එකක් තියෙනවා ඒගොල්ලොන්ගේ වාහනවලින්. ඒගොල්ලන්ගේ ගැළපෙන ඒ මට්ටේ වාහන තියෙන කට්ටිය තමයි BMW කාර්යෝ BMW මයි Benz කාර්යෝ Benz වගේ. ඒ ලෞකික ලෝකේ තියෙන එක එක මිමි. ඒක ගොන්ත මිමි කියලා කියන්න තියෙන්නේ ගොන්ත මිමි. ඒ නිසා මේ දැන් එක එක භාෂා මොකද බුරුමේ ඉන්න මහා ප්‍රඥයෝ සිංහල දන්නවද? දන්නේ නැහැ. සිංහල දන්නේ නැහැ කියලා දාර්ශනික නෙමේද? ලෝකේ ශ්‍රේෂ්ඨ භාෂාවක් කිය ඉංග්‍රීසි කියන්නේ ලෝකේ තියෙන දුර්වලම භාෂාවල් වලින් එකක්. ලෝකේ ශ්‍රේෂ්ඨතම භාෂාවක් තමයි සිංහල. සංස්කෘත වගේ භාෂාව. සිංහල භාෂාව විශිෂ්ටයි. දැන් ස්වාමින් වහන්සේ මෙතෙක් දේශනා කරපු දේ ඔබට වචනෙන් තොරව අවබෝධ වුණා නම් අන්න සාදු. ඒක තේරුණාද? අනේ තේරුන්නේ නැහැ අපේ හැමදෙරේ. එහෙමද? වචනෙන් තොරව ඔබට අවබෝධ වුණා නම් අනේ සාදු. වචන එක්ක අවබෝධ වුණා නම් ඔබට කතා කර කර යන්න ගොඩාක් දේවල් තියෙවි. මට අරක තේරුන්නේ නැහැ මේක තේරුන්නේ නැහැ එහෙම කියපුවක වැරදි එහෙම කියපුවක හරි නෑ මම මෙතන හරි දේවල් කිව්වෙත් නෑ වැරදි දේවල් කිව්වෙත් නෑ ඔය ඔහොම බන කිව්වට තරහා ගියාම තමයි බලන්න ඕන එහෙමත් කිය කියන්න අපි ජීවිතේ එක එක වෙලාවල් වලට චරිත මාරු කරනවා මාරු වෙනවා. ඒක විය යුත්තක්ද නොවිය යුත්තක්ද? මම හිතන්නේ ඒක විය යුත්තක්. දැන් හදිස්සියෙම මෙතෙන්ට ජනාධිපතිතුමා එනවා. පාරේ යන ගම එකපාරට එනවා. ටොයිලට් එකට යන්න හරි ආව කියනකො. අපි ඔක්කොම වෙනස් වෙනවද නැද්ද? අනිවාර්යෙන් අපි වෙනස වෙලා අපිටත් උනත් වෙනස් වෙලා මොනවා හරි දෙයක් එයා ගැන සැලකිල්ලක් දක්වන්න හෝ බලන්න හෝ වෙනවා. ඒකෝ අපි සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් අපි මේ වෙනස් වීම ඇඟෙන් එද්දි නෑ මම ජනාධිපති ආවත් වෙනස් වෙන්නේ නෑ මම මෙහෙම ඉන්නවා කියලා. එහෙම හිටියොත් ඒක හරි අස්වාභාවිකයි නේද? අපි රිලැක්ස් නම් අපි වෙනස් වෙන්න වෙනවා. වෙනස් වෙන්න ඉඩ දෙන්න වෙනවා. මෙතෙන්ට මා නායක ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. මහා නායක හැමදෙම නමක් ඒත් අපිට වෙනස් වෙන්න වෙනවා. දානේ ඕනද, ගිලම්පස ඕනද, වොෂරූම් එකට යන්න ඕනද කියලා අහලා ඒක සපයන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වෙනස් වීම අදාළයි නේ? අදාළයි. කාටත් අදාළයි. ඉතින් ආයි උන්වහන්සේලා ගියාට පස්සේ ආයි දේශනා ස්වරූපයකට ඇවිල්ලා භාවනා ස්වරූපයකට ඇවිල්ලා අපි භාවනා කරනවා. ඒ නිසා ස්වභාවයෙන් මේ ශරීරයට මේ ගලාගෙන යන ඉඩ හරින්නේ. ඒව එකක්වත් හිර කරගන්න උමනාව නැහැ. රසදේ රසයි කියන්න, රස නැතිදී රහ නැහැ කියන්න. ඊදර නෝනට උණක් කමන්නේ, තරහ උණක් කමන්නේ, යාළු උණක් කමන්නේ. එතකොට යාළු වෙන දවසට යාළු වෙන, තරහ වෙන දවසට තරහයි. එතකොට දැනගන්න ඕනේ ලුණු ප්‍රමාණය හරි දාන්න නේද? ඒ නිසා ඒ දැනෙන දේ බොරු කියන්න එපා. කිසිවෙක් නොවේ සිටින්න, හැම මොහොතකම කිසිවෙක් නොවේ සිටින්න, ඒ තමයි ශ්‍රේෂ්ඨතම වීම, ශ්‍රේෂ්ඨතම తත්වය, ශ්‍රේෂ්ඨතම ස්වરૂපය. මොකක්ද? කිසිවෙක් නොවේ. පන්සලට ඇවිල්ලා මම ලොකුද පහද මොකුත් හිතන්න බෑ. සමාන ඒ එහෙම වෙන්න යන්නත් එපා. කිසිවෙක් නොවේ සිටින්න. හරි අමාරුයි නේ? මොකද ඒක තමයි ලේසියෙන්ම වෙන්න පුළුවන් දේ. ඒක හදලා හදන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඒක ඉබේම තියෙන දෙයක් අපි ළඟ. ඒ නිසා ඒක තේරුම් ගත්තොත් ඒක තමයි ලේසිම දේ. නිවන් දකින්න එක තමයි පින්නතුනේ ලේසිම දේ. ලෝකේ ලේසිම දේ නිවන් දකින්න එක. පටලවා ගත්ත නිසායි අමාරු. ලෝකේ තියෙන නොමිලේම ලැබෙන ලේසිම දේ නිවන් දකින්න එක. පටලවා ගත්ත නිසායි අමාරු. හරි මෙහෙම නාය අල්ලන්න අගේට ලේසි. හැබැයි මේ වටේ අත දාලා අල්ලන්න ගියාම ඒක අමාරු කාර්යයක් බවට පත් වෙනවා. සත්‍ය යනු කුමක්ද? තාම අහුන්නේ? මන්ද තාම අහුන්නේ නැද්ද? නෝන මහත්තයට අහුණාද? අහුන්නේ නැද්ද තාම? ඒක අහුවෙන්න ඕනනේ. මෙච්චර ධර්මයේ දේශනා කළ මෙච්චර දේවල් කියලා මේ ඒක හොඳට අහුවෙන්න ඕන. මේ අගේට මට අහුවෙනවනේ. ඒක ඇත්තන්ටත් අහුවෙන්න ඕනේ. කියන්නේ මේ සත්‍ය මේ ධර්මශාලාවේ තියෙනවා. ඒ සත්‍යයේ ගුණය මේ ධර්මශාලාව තුළ තියෙනවා. ඉතින් එක්කෙනෙකුට අහුවෙනවා, තව එක්කෙනෙකුට අහුවෙන්නේ නැහැ.